දැයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ රිපල් බ්‍රූක් විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ එහෙමද බද්දේකරත්ත විහාරේ භාවනා මධ්‍යස්ථානයේ පවත්වන භාවනා වැඩසටහනේ අවසාන ධර්ම දේශනා වාරය සඳහායි සූදානම් වෙන්නේ. අපි සියලු දෙනා මේ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටි න පඤ්ඤායති. අවිජ්ජා නිවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්ධාවතං සංසරතං තීති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ පින්තුන්ට මතක ඇති අපි මේ භාවනා වැඩසටහන සඳහා මාතෘකා වශයෙන් තියාගත්තේ ဒုတိය ගද්දූල බද්ද කියන සූත්‍රය. මේ ဒုတိය ගද්දූල බද්ද සූත්‍රය අපිට හම්බ වෙනවා සංයුක්ත නිකායේ කන්ද සංයුක්තයේදී. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ මේ සංසාරයේ බිය සම්බන්ධයෙන්, සංසාරයේ දීර්ඝ ස්වභාවය සම්බන්ධයෙන් සෑහෙන්න අපිට කරුණු ඉදිරිපත් කරනවා මේ සූත්‍රයේදී. විවිධ උපමා ආශ්‍රයෙන් මේ සූත්‍රය අපිට හිතට කාවදින විදිහට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේමයි මාතෘකා වශයෙන් තියාගත්ත මේ සංසාරයේ මුලක් පේන්නේ නැති බව, මේ සංසාරගත සත්වයාගේ මුල පටන් ගැනීමක් කිසිසේත්ම පණවන්න නොහැකි ස්වභාවය බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා. විශේෂයෙන්ම සංයුක්තනිකායේ අනපතග්ග සංයුක්තය කියලා වෙනමම සූත්‍ර රාශියක් එකතු කරලා සකස් කරපු කොටසක් තියෙනවා, නැත්නම් සංග්‍රහ කරපු කොටසක් තියෙනවා. ඒකේ নানা ප්‍රකාර උපමා ඉදිරිපත් කරමින් බුදුරජාණන් වහන්සේ විටින් විට දේශනා කරපු මේ සංසාරයේ දීර්ඝ ස්වභාවය, ඊළඟට අපිට මේකේ මුලක් හොයාගන්න බැරි ස්වභාවය විවිධාකාර උපමා ඉදිරිපත් කරමින් දේශනා කරලා තියෙනවා. ඒ වගේමයි අපිට හිතෙන්න පුළුවන් අපි මේ සංසාරයේ උඩ මම හිටියා, නැත්නම් මම සැරිසරුවා කියලා වගේ ස්වභාවයක් අපිට හිතෙන්න පුළුවන්. නමුත් ධර්මයේ අනුව හිතාගන්න තියෙන්නේ මෙතන මේ අපි මමෙක් කියලා හිතාගන්න තාක්, මම සැරිසරුවා කියලා හිතාගන්න තාක් එතන තියෙන්නේ අවිද්‍යාවක්. එතකොට මේ සන සංසාර ගමනේ එතකොට අපිට හරි අමාරුයි අපිටම කියලා විසඳුමක් හොයාගන්න. මොකද ඒ තරම්ම මේකේ පැටලෙවිච්ච ස්වභාවයක් තියෙනවා. ඒ නිසා බුදු කෙනෙක්ගේ පහළ වීමෙන්ම තමයි ඇත්තටම මේ අපිට යෝනිසෝක මනසිකාරයක් පහළ වෙලා උන්වහන්සේ කියපු මාර්ගයේ ගමන් කළා කොහොම හරි මේ පැටලවිල්ල එතකොට විසඳගන්න සිද්ධ වෙන්නේ. අන්ධ භූතෝයන් ලෝකෝ තනු කෙත්ත විපස්සති සකුන්තෝ ජාල මුත්තෝව අප්පෝ සංගාය ගච්ඡති. එලෙහෙම ඔය ධම්මපදයේ සඳහන් වෙනවා සාමාන්‍යයෙන් මේ ලෝකේ අන්ධ වෙලා නැත්තම් මේ කාම ලෝකේ වශයෙන් නාන ප්‍රකාර දේවල් වශයෙන් අන්ධ වෙච්ච ස්වභාවයක් ඇත්ත ඇතිසැටියෙන් නොදකින ස්වභාවයක් තමයි තියෙන්නේ. මේකෙන් බොහොම සල්ප දිනෙත් තමයි ඇත්ත ඇතිසැටියෙන් දැකලා මේ සංසාරෙන් නිකුත් වෙලා යන්නේ. උපමාවකට කියන්නේ හරියට මේ බොහොම දක්ෂ කුරුළු ඇද්දෙක් දැලක් දැම්මහම ඉතින් හරි අමාරුයි එක එකටවත් බේරලා යන්න. හැබැයි ඉතා කලාතුරකින් එකෙක් දෙන්නේ කෝකින් බේරිලා යනවා. අන්න ඒ වගේ කියනවා මේ සංසාරයෙන් ගැලවෙනවා කියන එකත් ටිකක් අමාරු කාර්යක්. බුදු කෙනෙක් පහළ වෙච්ච කාලේ හැබැයි මේක පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි අධෛර්ය වෙන්න නරකයි. මොකද අද අපිට මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබිලා තියෙනවා. ඒ වගේම තාම සද්ධර්මය තියෙනවා අහගෙන ලැබෙනවා. ඒ වගේම අපිට ප්‍රතිපත්ති මාර්ගයක් වශයෙන් මේකේ නියැලෙන්න හැකියාව තියෙනවා. ඒ වගේමයි අපිට ඒ සඳහා වමනා කරන යම් පමණක ප්‍රඥාවක් දැනටමත් ලැබිලා තියෙනවා. ඒත් අපි සතු දැනටමත් තියෙන යම් යම් හැකියාවන් දැනටමත් අපේ හිතේ තියෙන යම් යම් ಗುಣවිශේෂයන් ටිකක් ඉස්සරහට අරගෙන හිතේ තියෙනවා නම් යම් කෙසේ කෙලෙස් ස්වභාවයන් ඒවා යටපත් කරමින් තමයි එතකොට යන්න තියෙන්නේ. ඒ වගේමයි තේරුම් ගත යුතුයි මේ අවිද්‍යාවයි තණ්හාවයි මුල් කරගෙන යන ගමනක් තියෙන බව. එතකොට මේ සූත්‍රය ආශ්‍රයෙනුත් තේරෙනවා. මොකද මේ සංසාර ගමන සම්බන්ධයෙන් මේ තරම් කොනක් පටන් ගන්නක් තේරෙන්නේ නැහැ කියලා ඉදිරිපත් කරන ප්‍රකාශයේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ අවිද්‍යා නීවරණයෙන් වැසිච්ච තණ්හා බන්ධණයෙන් බැඳිච්ච සත්වයන්ගේ ගමනක් වශයෙන්. ඒ නිසා මේ අවිද්‍යාවයි තණ්හාවයි මේ දිගින් දිගට යන සංසාරයට සෑහෙන වග කියනවා. ඒ නිසා සංසාර ගමන යම් ආන්දමකින් අපි ජය ගන්නවා නම් සංසාරයෙන් එතර වෙනවා කියලා අපි කියද්දි එබඳු ස්වභාවයකට අපිපත් වෙනවා නම් එහෙනම් කොහොම හරි අපේ හිතේ තණ්හාව දුරු වෙන ස්වභාවයක්, තණ්හාව ෂය වෙන ස්වභාවයක්, අවිද්‍යාව දුරු වෙන ස්වභාවයක් තියෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් නිවන හඳුන්වනවා තණ්හක්ඛයෝ කියලා. මොකද තණ්හාව සම්පූර්ණයෙන්ම ක්ෂය වී යාමක් එහෙනම් නිවනේදී අත්දකින්න වෙනවා. ක්‍රමානුකූලව මේක සිද්ධ වෙවි. ඒ නිසා අපි දන්නේ තැනට අපි දාව කොයි තරමට තණ්හාව ක්ෂය වෙලාද කියලා. හැබැයි නිවරදිව යම්කිසි කෙනෙක් අපි තුමු අරහත්ත්වයටපත් වෙලා නම් එතනන්තා තුළ තණ්හාවක් තියෙන්න බෑ. මොකද තණ්හක්ඛයෝ නිබ්බාණං කියලා බුදුහාඳුරෝ මේ නිවන විස්තර කරලා තියෙනවා. ඒ නිසා මේ තණ්හාවේ සම්පූර්ණ ප්‍රහාණය වීම, ක්ෂය වී යාම නිවන වශයෙන් පෙන්ලා දෙනවා. ඒ වගේමයි දැන් අවිද්‍යාව දුරු වෙන ආකාරය, අවිද්‍යාව දුරු වෙලා විද්‍යාව පහළ වුණ ආකාරය, ආලෝකයේ උදා වුණ ආකාරය, ඔය විශේෂයෙන් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී එහෙම බුදුරජාන් වහන්සේ බොහොම ලස්සනට විස්තර කරනවා. ඒ කියන්නේ තමන් වහන්සේත් මේ ආර්ය පරිශ්‍රණයක නියලිලා සෑහෙන උත්සාහයක් දරලා එතකොට මේ තමන් වහන්සේ තුළම මේ ප්‍රඥාව පහළ වෙච්ච ආකාරය බොහොම ලස්සනට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා මේ තණ්හාවත් අවිද්‍යාවත් එක අතකින් අපි තුළ ටික ටික හරි දුරුවේ යනවා නම් අපිට සතුටු වෙන්න පුළුවන්. අපිත් මේ ප්‍රතිපත්ති මාර්ගය හරහා මේ තණ්හාව ෂය වෙන ස්වභාවයක්, අවිද්‍යාව ෂය වෙන ස්වභාවයක් අත්දකින්නවා කියලා. ඒ වගේමයි ඔය ද්වේතානුපස්සනා සූත්‍රය කියලා සූත්‍රයක් එනවා චුත්ත නිපාතේ. ඒකෙදි බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ජාති මරණ සංසාරං යේ වජಂತಿ පුනප්පුනං හිත භව අඤ්‍යතා භවං අවිජ්ජායේව සාගති. අර කියපු අවිද්‍යාව හරහා සිද්ධ වෙන දේ මෙතෙන්දිත් මතු කරලා තියෙනවා. මෙතෙන්දි කියනවා මේ ජාතිය මරණය මුල් කරගෙන මේ සංසාරේ ඒ භවයෙන් මේ භවයට යනවා. මේ භවයේ උපදිනවා, ඊළඟට මරණයටපත් වෙනවා. තවත් භවයක උපදිනවා, ඊළඟට මරණයටපත් වෙනවා. මේ විදිහට මේ ඉපදී මැරි සංසාරයේ නැවත නැවත යන මේ ගමනේ හිත භව අඤ්‍යතා භවං අවිජ්ජායේව සාගති. මේ ස්වභාවයෙන් ඊළඟ ස්වභාවයට යනවා. ඒ ස්වභාවයෙන් තවත් ස්වභාවයට යනවා. ඒ ස්වභාවයෙන් තවත් ස්වභාවයට යනවා. මේ විදිහට මේ සංසාර සිද්ධ වෙන සැරිසැරීම අවිඥායේව සාගති. අවිද්‍යාවගේම ගමනක්. මෙතන මේ කෙනෙක් පුජ්‍යලයක් මමෙක් යන ගමනක් නෙමෙයි, මේ අවිද්‍යාවේම ගමනක් මෙතන තියෙන්නේ. ඒ වගේමයි තවත් එම සූත්‍රයේ සඳහන් වෙනවා තණ්හා දුතියෝ පුරිසෝ දීගමද්ධාන සංසාරං හිත භව අඤ්‍යතා භවං සංසාරං නාති වත්තති. අන්න මේ විදිහට මේ ඒ භවයට මේ ඒ භවයෙන් මේ භවයට මේ භවයෙන් ඒ භවයට මේ විදිහට මේ සැරිසරන සත්වයාට දෙවෙනියා කොට ඉන්නේ නැත්තම් තමන්ගේ සග්ගය වශයෙන් සහකාරය වශයෙන් අරගෙන ගිහිලා තියෙන්නේ තණ්හාව. එතකොට මේ තණ්හාවත් අවිද්‍යාවත් සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ විටින් විට එතකොට මේ සත්වයාගේ සංසාර සැරිසරීමට සෑහෙන්න මේ දෙන්නගේ දායකත්වයක් තියෙන බව මතක කරලා දීලා තියෙනවා. එහෙමනම් අපි නිවැරදි භවනාවක් කරද්දී ක්‍රමානුකූලව අපේ යම්පමණක තණ්හාවශය වීමක් අපිට තේරෙන්න ඕනේ. ඒ වගේමයි අවිද්‍යාව දුරු වෙලා ප්‍රඥාව පහළ වීමක් ඇත්තටි සැටියෙන් තේරෙනවා කියලා යම්පමණක වැටහීමක් ඔන්න පටන් ගන්න ඕනේ. එහෙම නැතුව අපි නිකං කරන්නම් වාලේ කරනවා නම් කිසිම වෙනසක් අපිට අත්දකින්න අමාරු නම් ඒ කියන්නේ අපේ මේ කියන කාරණාවන් නිෂ්ඨ වෙලා නැහැ. ඒ වගේමයි මේ සූත්‍රය සෑහෙන්න මේ හිතට ආමන්ත්‍රණය කරන සූත්‍රයක්. මොකද විවිධාකාර භවනා ක්‍රම තියෙනවා, කායනුපස්සනාව, වේදනානුපස්සනාව ආදී මුල් කරගත්ත. නමුත් මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ හිත නිසාම පැටලෙන පැටලිල්ල තමයි මතු කරලා පෙන්වන්නේ. අර දන්වැලකින් නැත්තම් බලුදමකින් බැඳිච්ච සුනකයෙක් ඒ හොඳට ස්ථිරව ශක්තිමත්ව තියෙන ටැඹක බැඳලා තිබ්බහම ඌට එතනින් ගැලවිලා යන්න අමාරුයි. ගැලවිලා යන්න විදිහක් නැහැ. ඌ ඒක වටේම තමයි කැරකෙන්නේ. කොයි තරම් ගියත් මේක ආශ්‍රිතවමයි යා යන්නේ. ඒ වගේමයි කොයි තරම් මේ කොහේ හරි ලැගලා නිදාගත්තත් මේක ආශ්‍රිතව තැනකම තමයි ලැගලා නිදාගන්නේ. හිටගෙන හිටියත් ඉඳගෙන හිටියත් මොන විදිහට හිටියත් මේ ටැඹ ආශ්‍රිතවම තමයි ඉන්නේ. ඉතින් මෙතනිනුත් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ සත්වයා කොහේ හරි ගියත් මේ පංච උපාදානස්කන්ධය ආශ්‍රිතවමයි යන්නේ. කොහේ හරි හිටගෙන හිටියත් ඉඳගෙන හිටියත් කොහේ හරි ලැගලා හිටියත් මේ කොයි තරම් මේ සංසාරේ සැරිසරුවත් මේ පංච උපාදානස්කන්ධයක් ආශ්‍රිතව තමයි සැරිසරන්නේ. ඒ වගේම අපි ඊයේත් මතක් කරගත්තා වගේ බුදුහාමුදුරුවෝ කියනවා මේ සූත්‍රයේදීම මේ මිනිස්සයා නැත්නම් මේ සත්වයා මොනවාම හරි දෙයක් නිපදවුණා නම් ඔන්න රූපයක් ආශ්‍රිතවම තමයි නිපදවලා තියෙන්නේ. මොනවාම හරි දෙයක් නිපදවුවා නම් වේදනාවක් ආශ්‍රිතවම තමයි නිපදවලා තියෙන්නේ. මොනවාම හරි දෙයක් නිපදවුවා නම් සංඥාවක් ආශ්‍රිතවමයි නිපදවලා තියෙන්නේ. මොනවාම හරි දෙයක් නිපදවුවා නම් සංස්කාරයක් ආශ්‍රිතවමයි නිපදවලා තියෙන්නේ. මොනවාම හරි දෙයක් නිපදවුවා නම් නිපදවලා තියෙන්නේ විඥානයක් ආශ්‍රිතවමයි. ඒතකොට මේ විදිහට අපිට බැලුවම තේරෙනවා අපි নানা ප්‍රකාර වශයෙන් මේ සංසාරය ගැන බොහොම පුළුල් විදිහට හිතද්දී අපිට දෙනවා මේකේ කෙලවරක් නැහැ. නැත්තම් මේකෙන් ගොඩ එන්න බෑ. ඔය වගේ හිතෙනවා. නමුත් දැන් බුදුහාඳුරුව අපිට ටිකක් මේකේ තියෙන චිත්‍රේ පොඩ්ඩක් අපිට පැහැදිලි කරලා පෙන්වන අපි කොච්චර හිතුවත් මේ රූප ආශ්‍රිතව හිතලා තියෙන්නේ. කොච්චර හිතුවත් ඔන්න වේදනා ආශ්‍රිතව හිතලා තියෙන්නේ. කොච්චර හිතුවත් හිතින් සකස් කරගත්තත් හිතින් නිපදව ගත්තත් සංඥා ආශ්‍රිතවමයි කරලා තියෙන්නේ. හිතින් කොච්චරන් හොයිතරන් සකස් කරගත්තත් නිර්මාණ කරත් ඔන්න සංස්කාරයක් ආශ්‍රිතවමයි හිතලා තියෙන්නේ. ඒ වගේමයි එහෙම නැත්නම් විඥානයක් ආශ්‍රිතවමයි හිතලා තියෙන්නේ. ඔන්න ටිකක් අපිට අර හිතා ගන්න බැරි තරම් සංකීර්ණ සංසාර ගමන බුදුරජාණන් වහන්සේ ටිකක් පැහැදිලි වෙන විදිහට අපිට විස්තර කරලා දෙනවා. එතකොට මේ සංසාරගත සත්‍යය කියලා මේ අපි කතා කරන ස්වභාවය, එතකොට බුදුහාඳුර ඇතැම් වෙලාවකට ධාතුන් වශයෙන් විස්තර කරනවා, ඇතැම් වෙලාවක ස්කන්ධයන් වශයෙන් විස්තර කරනවා, ඇතැම් වෙලාවක ආයතන වශයෙන් විස්තර කරනවා. එතකොට දැන් මේ සූත්‍රයේදී විශේෂයෙන්ම ස්කන්ධයන් වශයෙන් තමයි පැහැදිලි කරන්නේ. එතකොට අපි මේ සියලුම අද්දකීම්, අපි ලබනා සියලුම අද්දකීම්, එතකොට මේ ස්කන්ධ ආශ්‍රයෙන් වටහා ගන්න පුළුවන්. එතකොට අපිට මේ එක්තරා අන්දමකින් මේ බඳු චිත්‍රයක් මවල දුන්නාම අපිට ටිකක් පහසුයි මොකද්ද ඇත්තටම මෙතන සිද්ධ වෙන්නේ කියලා පොඩ්ඩක් අපිට චිත්‍රයක් මවා ගන්න. එහෙම නැත්නම් සැලැස්මක් හිතේ හදා ගන්න. අපි මේ කරන්න ඕනේ මොකද්ද කියලා යම් පමණක හෝ හිතට සෑයාවක් හදලා දෙන්න පහසුයි මේ බුදුහාමුදුරුව ඉදිරිපත් කරන මේ දර්ශනය හරහා, නැත්නම් මේ බුදුහාමුදුරුව ඉදිරිපත් කරන මේ ක්‍රමවේදය හරහා. එතකොට මේ සූත්‍රයේදී බුදුහාඳුරේ තුන නැවත නැවත මතක් කරන්නේ මේ හිතින්ම නිරන්තරයෙන්ම. එතකොට මේ සත්වයා උන රූප හදා තමයි ඉන්නේ. දැන් අපි හිතමු අපේ හිතය නිරන්තරයෙන්ම අපේ හිත දිහා පොඩ්ඩක් බැලුවොත් හිතේ තියෙන උන අපේ ගෙවල් දොරවල් සම්බන්ධයෙන් සංඥා ගොඩක් තියෙනවා. එහෙම නැත්නම් අපේ අඹදරුවන් සම්බන්ධයෙන් සංඥා ගොඩක් තියෙනවා. නැත්නම් අපේ රැකී රක්ෂා සම්බන්ධයෙන් උන සංඥා ගොඩක් තියෙනවා. අපි ලබාගත්තු අධ්‍යාපනය සම්බන්ධයෙන් ගෙන කියාගත් දේවල් සම්බන්ධයෙන් සංඥා ගොඩක් තියෙනවා. ඒත් අපේ මේ හිත සෑහෙන සංඥා ඇසුරු කරමින් ඉන්නවා. එහෙම නැත්නම් අපි අපේ මේ කය පාවිච්චි කරනවා විවිධාකාර දේවල් වලට, එහාට යන්න මෙහාට යන්න ඉඳගෙන ඉන්න හිටගෙන ඉන්න. ඒතර මේ රූපය ආශ්‍රිතව මේ හිතේ පැවැත්මක් තියෙනවා. ඊළඟට තවත් පැත්තකින් අපි හොඳ විවිධාකාර සැපදායි වේදනාවන් විඳිනවා. නැත්තම් දුක්ඛ ස්වභාවයන් විඳිනවා, නැත්තම් උපේක්ෂා සහගත වේදනාවන් විඳිනවා. එතකොට මෙන්න මේ බඳු අපේ අද්දකීම් මොන වේදනාව ස්වභාවයන් එක්ක ඉන්නවා. එහෙම නැත්තම් අපේ හිතින්ම හිත හිතා විවිධාකාර අන්දමින් නිර්මාණාත්මකව නාන ප්‍රකාර අන්දමින් එහාට මෙහාට එහාට මෙහාට හිත හිතා ඔන්න කාලය ගත ගන්නවා. එතකොට මේ මෙබඳු ස්වභාවයක් තමයි අපි මේ ජීවත් වෙනවා කියලා කියන්නේ. ඇහින් රූප දැකලා ඒ ඔස්සේ අපි හිත හිතා ඔන්න ඒ බඳු රූපම ඇසුරු කරමින් ඔන්න අපේ සිත දුවගෙන යනවා. කනින් සද්ද වුණාම ඒ රූපම ඒ සද්දම ඇසුරු කරමින් ඒව ඔස්සේ හිත හිතා ඔන්න අපේ හිත දුවනවා. අපේ හිත සැරිසරනවා. නාසයට ගඳක් සුවඳක් දැනුනහම ඒ දැනෙච්ච ගඳ සුවඳ ඔස්සේ අපේ සිතුවේලි ධාරාව ඔන්න දියත් වෙනවා, ක්‍රියාත්මක වෙනවා. දිවෙන් රසක් භුක්ති විඳිනකොට අපේ ඒ ලබන රසය, භුක්ති විඳින රසය ඔස්සේ අපේ මේ සිතුවේලි ධාරාව ක්‍රියාත්මක වෙනවා. ඊළඟට අපේ කයෙන් යම් පහසක් ස්පර්ශ කරනකොට අන්න ඒ ස්පර්ශය හරහා අපේ සිතුවිලි ධාරාව ක්‍රියාත්මක වෙනවා. මේ ප්‍රධාන භෞතික පංචේන්ද්‍රයන්ගෙන් තොරව හිත තියෙන අවස්ථාවේදී ඔන්න යාම හදාගත්ත විවිධාකාර චිත්ත මට්ටම් හරහා ඔන්න මේ සිත වැඩ කරනවා. ඒතර මේ අපි කොයි තරම් පුංචි කාලේ ඉඳන් අවුරුදු 100ක් ජීවත් වුණත්, මේ රටේ නැතුව එහා රටේ ජීවත් වුණත්, මේ ලෝකේ නැතුව වෙනත් ලෝකයකට ගිහිල්ලා ජීවත් වුණත්, මුළු අද්දකීම් සම්භාරයම මෙන්න මෙබඳු වූ ස්වභාවයකට අපිට දාලා කතා කරන්න පුළුවන්. එතකොට බුදුහාමුදුරුවෝ මේ අපේ කෙලවරක් නැති විවිධාකාර අද්දකීම්, තාම සංකීර්ණ වූ පඹ ගාලක් වගේ තියෙන මේ අද්දකීම් සම්භාරය ඔන්න අපිට මතු කළා දෙනවා, නැත්තම් පැහැදිලි කළා දෙනවා. සරලව සරල කළා මෙන්න මේ ස්කන්ධ පහක් හරහා තමයි මේ කටයුත්ත සිද්ධ වෙන්නේ. ආයතන හයක් හරහා වගේ තමයි මේ කටයුත්ත සිද්ධ වෙන්නේ. ඔන්න අපිට ටිකක් යම් පෙතක් පේන්න ගන්නවා. මෙන්න මෙහෙම දෙයක් තමයි තියෙන්නේ. මෙන්න මේවත් දේවල් ඇසුරු කරද්දී තමයි මම පැටලෙන්නේ. මේ වගේ දේවල් ඇසුරු කරද්දී තමයි මම මමෙක්ව දාගෙන හිතන්නේ. මෙහෙම දේවල් ඇසුරු කරද්දී තමයි මම තව තවා ඔන්න කෙලෙස් රැස් කරන්නේ කියලා අපිට පොඩි දැක්මක් ඇති වෙන්න පටන් ගන්නවා මොකද්ද මේ සංසාරත් පුරා සිද්ධ වෙලා තියෙන්නේ. මේ භවයේදිත් මෙබඳු දෙයක් සිද්ධ වෙන්නේ. මේ භවයේදිත් මම ඔන්න දෙමව්පිය ලං කරගෙන, අඹ දරුවන් ලං කරගෙන, ඥාති හිත මිද්‍රාදීන් ලං කරගෙන ඔන්න මේ ඉඳුරන් නැසුරෙන් මෙබඳු ස්වභාවයක් අද්දකීම් සම්භාරයක් ලබනවා. ඉතින් මේ දෙයම තමයි එහෙනම් මේ අතීත භවවලදිත් වෙලා තියෙන්නේ. ඒ භවවලදී මම ඒ ඥාතීන් නැසුරු කරා. ඒ අයට අම්මා තාත්තා කියාගත්තා. දුව දරුවා කියලා කියාගත්තා. එතකොට මේ අද්දකීම් සම්භාරයක් ලබා ගත්තා. ඊට පස්සේ එතනින් මැරුණා, චුත වුණා. ඔන්න මේ භවයේදී පහළ වුණා. ඉපදුණා. ඔන්න මේකෙත් මේ බඳු අද්දකීම් සම්භාරයක් ලබනවා. අපි තුමු මේ භවයෙන් අපි මිය ගියා. ඔන්න තවත් භවයක මේ දේම ලබනවා. එතකොට මේ විදිහට අපි මේ භවයෙන් භවයට ගියාට මේ එකම තැන කැරකෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. අර බලු දමින් බැඳිච්ච බල්ලා කොයි තරම් කාලයක් තිස්සේ ජීවත් වුණත් අර ටැඹේම බැඳිලා තමයි යා ජීවත් වෙන්නේ. එතකොට යාට සමහරලාට උතුර දිහා බලාගෙන ජීවත් වෙන්න පුළුවන්. නැත්තම් දකුණ දිහා බලන් ජීවත් වෙන්න පුළුවන්. නැත්තම් බටහිර දිහා බලන් ජීවත් වෙන්න පුළුවන්. නැත්තම් නැගෙනහිර බලහ ජීවත් වෙන්න පුළුවන්. නමුත් මේ කොහොම ජීවත් වුණත් අර වෘත්තයක ආකාරයෙන් තියෙන ඒ පරිමාවේ තමයි, ඒ ප්‍රදේශයේ තමයි යා ජීවත් වෙලා තියෙන්නේ. ඉන් එහාට අත්දැකීමක් යාට නැහැ. ඒ නිසා අපි කොයිතරම් විවිධාකාර නානක් ප්‍රකාර වශයෙන් අත්දැකීම් ලැබුවත්, ତොර මේ ස්කන්ධ පහක් ඇතුළේම අපි සැරිසරන බව, ආත්ම භව කොයිතරම් අපි සැරිසරුවත් මේ ස්කන්ධ පහක්ම ඇසුරු කරලා තියෙන බව අපිට ටිකක් ටිකක් තේරෙන්න පුළුවන්. එතකොට මේ සැරිසරන සැරිසැලෙල්ලෙදී අපි හුඟක් වෙලාවට මේ හිතින් අහුවෙන ආකාරය තමයි එතකොට මේ සූත්‍රයේදී තවත් පැහැදිලි කරලා දෙන්නේ. අපි තිරිසං ආත්ම භවවල උපදින්දී අන්න නාන ප්‍රකාර වශයෙන් විවිධාකාර තිරිසංගත ආත්ම භවයන් ලැබලා තියෙනවා. එක්ක ඔන්න සුරුල්ල වශයෙන් ඔන්න පිදලා තියෙන්න පුළුවන්. ඔන්න සතර මේ පාද හතරක් තියෙන සත්තු වශයෙන් ඔන්න නාන ප්‍රකාර විදිහට පාද හතරේ සත්තු ඉන්නවා. සත්තු අත්තකට ගියහම ඉතින් නාන ප්‍රකාර සත්තු බලා ගන්න පුළුවන්. මේ විදිහට අපිට තේරෙනවා මේ තිරිසංගත සත්ත්ව ලෝකේ හරිම විචිත්‍රයි කියලා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ සූත්‍රයේදී කියනවා. විශේෂයෙන්ම මේ නාන ප්‍රකාර සත්ත්වනිකායන් තියෙද්දි මනුස්සයෝ ඉන්නවා, දෙවියෝ ඉන්නවා, බ්‍රහ්මයෝ ඉන්නවා, ප්‍රේතයෝ ඉන්නවා, තිරිසන්නු ඉන්නවා. මේ නාන ප්‍රකාර සත්ත්ව ශේෂ්ත්‍රයන් තියෙද්දි, සත්ත්වනිකායන් තියෙද්දි බුදුහාමුදුරු කියනවා මේ වෙන කිසිම සත්ත්වනිකායක් දකින්නේ නැහැ මේ තිරිසංගත සතුන් තරම් විචිත්‍ර වූ කියලා. මොකද මේ අපිට තේරෙනවා අපි ඒත් කතා කළා මේ තිරිසන්ගත සතුන්ගේ පුදුමාකාර විචිත්‍රත්වයක්, වෙනස් ස්වභාවයන් තියෙනවා. වර්ග කෙලවරක් කරන්න බැරි තරම් තියෙනවා. ඉතින් මේ විදිහට බැලුවාම බුදුහාඳුරෝ කියනවා මේ ඔක්කොම මේ විචිත්‍රත්වය කොයිතරම් මේ විචිත්‍රත්වයක් තිබුණත් මේ සියල්ල මේ හිතේ වෙනස්කම නිසා, හිතේ විචිත්‍රත්වය නිසා පහළ වෙච්ච දෙයක්. එහෙනම් හිතයි වග කියන්න ඕනේ. ඉතින් අපි නාන ප්‍රකාර වූ කටයුතු කරලා තියෙනවා. ඒට අනුරූපව කර්ම රැස් කරලා තියෙනවා. මේ යන මොහොතේ ඔන්නේ බඳු කර්මයක් ඉදිරිපත් වෙනවා. හිතින්ම මේකට මුල් වෙලා තියෙනවා. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. එතකොට හිත මුල් වෙලා අපි චේතනාපූර්වකව කර්ම රැස් කරලා තියෙන්නේ. ඊට අනුරූපව ඔන්න තිරසන් ලෝකේ විවිධාකාර හැඩතල තියෙන විවිධාකාර ආත්ම භාවයන් ලැබලා තියෙනවා. ඊළඟට අනිත් පැත්තෙන් කියනවා මේ විවිධාකාර නිර්මාණ මේ සත්ව ලෝකයේ මිනිසු කරනවා. අපි මිනිසු කියලා කියමු. ඒගොල්ලෝ හරියට අර සිත්තරෙක් නැත්තම් චිත්‍ර අඳින කෙනෙක්, මූර්ති ශිල්පියෙක්, එක්ක මැටි පිටක් අරගෙන මොකක් හරි මූර්තියක් ලස්සනට හදනවා වගේ, නැත්තම් පින්සල් නැත්තම් සායම් අරගෙන ලස්සනට බිත්තියක හරි පුවරුක හරි ලස්සනට චිත්‍රයක් අඳිනවා වගේ අපි මේ හිතින් නානක් ප්‍රකාර දේවල් නිර්මාණය කරනවා. ඒකයි අර මුලිනුත් කිව්වේ මේ නිර්මාණය කරන ඔන්න රූපම, නිර්මාණය කරන ඔන්න වේදනාවන්ම, නිර්මාණය කරන සංඥාවන්ම, නිර්මාණය කරන සංස්කාරම, නිර්මාණය කරන විවිධාකාර චිත්ත ස්වභාවයන්ම. එතකොට මේ විදිහට හිත ගැනම බුදුහාඳුරෝ විවිධ පැතිවලින් ඉදිරිපත් කරනවා. දැන් පින්වත් මේක ගැන තව ලස්සන කතාවක් කියවෙනවා. ඔය යවකලාපී කියලා සූත්‍රයක් තියෙනවා සංයුක්ත නිකායේ සලායතන සංයුත්තේ. ඒකේ හරි ලස්සන කතා ප්‍රවෘත්තියක් බුදුහාමුදුරුවෝ කියනවා. ඉස්සර කාලේ මේ ගාක් ඉස්සර කාලේ දෙවියොත් අසුරයොත් අතර තිබිලා තියෙන යුද්ධයක්. මේ දෙවියොත් අසුරයොත් අතර තිබිච්ච යුද්ධෙදී දැන් ඔන්න දෙවියෝ දිනලා, දෙවියෝ ජයග්‍රහණය කළා, අසුරයෝ පෙරදුනාලු. පැදුනාට පස්සේ අසුරයින්ගේ නායකයා තමයිලු වේපචිත්ති කියන අසුරේන්ද්‍රයා. දැන් මේ වේපචිත්ති කියන අසුරේන්ද්‍රයාව දැන් ගැට ගහගෙන ඇවිල්ලා දැන් මේ සක්‍රදේවේන්ද්‍රයයි අනිකුත් මේ දෙවියොයි ඉස්සරහා දැන් මේ වේපචිත්ති අසුරේන්ද්‍රයාව දාලා තිනවලු. එයාගේ කකුල් දෙකත් බැඳලා අත් දෙකත් බැඳලා බෙල්ලත් බැඳලා තමයිලු තියෙන්නේ. දැන් ඔන්න පස් බැඳුමකින් බැඳලාලු තියෙන්නේ. බුදුහාඳුර කියන මේ වේපචිත්ති අසුරයාව බැඳලා තියෙන බැඳිල්ල හැබැයි ලණුවකින් සංවලකින් බැඳිල්ලක් නෙමෙයි. කොහොමද බැඳලා තියෙන්නේ? දැන් මේ වේපචිත්ති අසුරේන්ද්‍රයා හිතුවොත් මේ දෙවියෝ හොඳයි, දෙවියෝ සාධාරණයි, අසුරයෝ අසාධාරණයි, අසුරයෝ නරකයි, මම මේ දෙවියොත් එක්කම දිව්‍ය ලෝකේ ඉන්නවා කියලා එහෙම මේ අසුරේන්ද්‍රයා හිතුවොත් එයාගේ අර බැමි බුරුල් වෙලා එයාට මේ දේවාභරණ පැලඳිලා එයා මේ දිව්‍ය ලෝකේ සතුටින් ඉන්නවලු. හැබැයි මේ අසුරේන්ද්‍රයා හිතුවොත් දෙවියෝ නරකයි, දෙවියෝ අසාධාරණයි, අසුරයෝ හොඳයි, මම අසුර ලෝකෙට යන්න ඕනේ කියලා හිතුවොත් අන්න අර බැඳුම් සියල්ල තව තද වෙනවලු. ඒතර මේ සම්පූර්ණ මේ වේපචිත්ති කියන අසුරයාගේ බැඳීම, ඒ හිරවීම, ඒ කොටුවීම පදනම් වෙලා තියෙන්නේ එයාගේම හිත මත. දැන් අපිට හිතා ගන්න පුළුවන් මේ දංගලකින් මාංචු දාලා බැඳව බැඳිල්ලක් නෙමෙයි. එයා හිතන්නේ කොයි ආකාරයෙන්ද ඒ ආකාරයට තමයි එතකොට එයාගේ බැඳුම් එක්කෝ ලිහිල් වෙන්නේ එක්කෝ බැඳුම් තද වෙන්නේ. ඒතර මේ හිත අණුව තමයි බැඳිලා ඉන්නේ. ඉතින් මෙයා අසුරයෙක් හින්දා ඒ අසුරයා හිතන එකක් නැහැ දෙවියෝ හොඳයි අසුරයෝ නරකයි කියලා. ඒ නිසා එයා අසුරයෝ හොඳයි දෙවියෝ නරකයි කියලා හිතන්න අර බැඳුම් තව තව මේ තද වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ මේ කතාව ඉදිරිපත් කළා භික්ෂුන් වහන්සේලාට කියනවා මහණෙනි මෙන්න මීටත් වඩා හරිම සූක්ෂමයි මායාගේ බන්ධනය. තුර මේ මායාගේ බන්ධනයෙන් තමයි අපි හැමෝම බැඳලා ඉන්නේ. දැන් ඔන්න අසුරේන්ද්‍රයා නම් අතන දෙවියෝ දාපු බැඳුමක් ඇයි තියෙන්නේ. කියන්නේ දෙවියෝ තමයි අර වගේ ආශ්චර්යයක් කළා තියෙන්නේ, ඒ වගේ ක්‍රමයකට අසුරයව බැඳලා තියෙන්නේ. හැබැයි මායා ඔන්න අපිව බැඳලා තියෙනවා. තුර කොහොමද මේ මාර බන්ධනයෙන් ගැලවෙන්නේ? එතෙන්දී විශේෂයෙන්ම හිතින් කරගන්න හානිය තමයි බුදුහාඳුර මේ සූත්‍රයේ ඉදිරිපත් කරන්නේ. බුදුහාඳුර කියනවා මඤ්ඤමානෝ භික්කවේ බද්දෝ මාරස්ස. ඒ කියන්නේ මමෙක් ඉන්නවා කියලා හිතාගෙන මමත්වයෙන් මුල් කරගෙන යම්සි කෙනෙක් සිතුවිලි ධාරාවන් පවත්වනවා නම් අන්න එයා මේ මායයට බැඳිලා ඉන්නේ. අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතු. යම්ම කෙනෙක් මෙබඳු වූ මඤ්ඤණාවන් මම කියන හැඟීම මුල් කරගත්ත මඤ්ඤණාවන් කරන්නේ නැත්තම් අන්න එයා මේ මාර බන්ධණයෙන් මිදලා ඉන්නේ. ඔන්න බොහොම ඉංගියක් අපිට කරනවා. ඒතර මේ අපිම මමත්වයක් මුල් කරගෙන යම් ආකාරයකින් මේ සිතුවිලි ධාරාවක් පවත්වනවා නම් එතන අපි බැඳෙනවා. එතන අපේ හිත ආතති ගත වෙනවා. එතන තවදුරටත් අපේ කෙලෙස් වැඩෙනවා, අවිද්‍යාව වැඩෙනවා. හැබැයි අපි මඤ්ඤණාවන්ගෙන් තොරව ඉන්නවා නම් අන්න මායාගෙන් මිදිලා. ඉතින් මේකේ කොයිතරම් දැන් අපිට හිතෙන්න පුළුවන් එහෙම නැති අපි මේ ගෙවල් දොරවල් ගැන මගේ කියලා සලකන්න නැතෝ. ඉතින් ඕක තියෙනවා. මම මේක පාවිච්චි කරනවා. නැත්නම් ඔන්න මගේ වාහනයක් තියෙනවා. ඉතින් මේක වැඩි අයක යන මම කියලා දාන්න නැතෝ ඒ කාර් එක පාවිච්චි කරනවා. ඉතින් මේ විදිහට අපි නිකන් සම්මුති මට්ටමකින් හිතන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ ඊටත් වඩා බොහොම සූක්ෂම මට්ටමකින් මේ කාරණාව මතක් කරනවා. අස්මීති භික්කවේ මඤ්ඤිත මේතං. දැන් Tamanට හැඟීමක් වෙනවා මම ඉන්නවා කියලා හැඟීමක් වෙනවා නම් ඒකත් මෙන්න මේ වගේ මඤ්ඤිතයක්. මඤ්ඤිතයක් කියන්නේ අර මඤ්ඤණාවන් මුල් කරගත්ත මමෙක් ඉන්නවා කියලා යට තියෙන ඒ අවිද්‍යාවෙන් ඒ අවිද්‍යාව මුල් කරගත්ත හැඟීමක්. ඊළඟට අයං අහං අස්මීති මඤ්ඤිත මේතං. කියන්නේ මේ මම වෙමි. දැන් මේ ස්වરૂපය මේ පිරිමියෙක් වගේ ඉන්නේ මෙන්නේ මම. සිවුරක් පොරවන් ඉන්නේ මම. ඔන්න සුදු ඇඳගෙන ඉන්නේ මම. සීලර දක්ක නැඳන් ඉන්නේ මම. මේ මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ මම. කියලා ඔන්න අපි මේ තියෙන ස්වභාවය සම්බන්ධයෙන් මේ ඉන්නේ මම. හිතවනම් අන්න එතන බැඳිලා ඉන්නේ. භවිස්සන්ති මඤ්ඤිත මේතං. මම ඉන්නවා මම ඉදිරියට ඉන්නවා කියලා හිතාගත්තොත් එතනක් තියෙන්නේ මේ මඤ්ඤණාවක්. න භවිස්සන්ති මඤ්ඤිතං මම නැහැ කියලා හිතාගත්තොත් ඒත් ඉන්නේ මඤ්ඤණාවක්. ඉතින් බැලුවම හරිම පැටලෙල්ලක් තියෙන්නේ, හරිම සූක්ෂමයි, කොයි පැත්තෙන් හිතුවත් පැටලෙනවා. ඉන්නවා කියලා හිතුවත් පැටලෙනවා, නැහැ කියලා හිතුවත් පැටලෙනවා. ඒ තරමට සූක්ෂමයි. ඒකයි අර බුදුහාඳුරෝ මේ කතාව කියන්න කලින් අර වේපචිත්‍ය අසුරේන්ද්‍රය බැඳලා ඉන්න බැඳිල්ල ගැන මුලින්ම කියන්නේ. දැන් ඒ වේපචිත්‍ය අසුරේන්ද්‍රය යුද්ධෙට ගිහිල්ලායි බැඳලා ඉන්නේ. අපි මේ යුද්ධ නොකරම බැඳලා ඉන්නවා. යුද්ධෙට නොගිහින්ම අපි මේ මාර බන්ධනයෙන් බැඳලා ඉන්නවා. අපි හිතන්න හිතන්න මේ ගැන අපි හිතින් හිතලා විසඳුම් හොයන්න හොයන්න ඔන්න තව තව බැඳෙනවා. මොකද අපේ සිතුවිලි ධාරාව විශේෂයෙන්ම මමෙක් මුල් කරගෙන අපි හුඟක් වෙලාවට පවත්වන්නේ. මම මුල් කරගෙන මොන මම හිතනවා. අතීතේ සම්බන්ධයෙන් මම මෙහෙම හිටියා. මම මේ විදිහට කෑව බිව්වා. මම මෙන්න මේ විදිහට ඉස්කෝලේ ගියා. මේ විදිහට විශ්වවිද්‍යාලේ ගියා. මේ විදිහට මම යාළුවෝ ඇසුරු කරා. මේ විදිහට මං රස්සාවල් කරා. ඔන්න මමව ඈඳගෙන මම තමයි ඒ හිටියේ. අතීතෙත් මං හිටියා කියලා ඔන්න අපි හිතනවා. මේ විදිහට මමෙක් දාගෙන හිතන්න හිතන්න අන්න නැවත අන්න මායයට බැඳෙනවා. අනාගතෙත් මම මෙහෙම ඉන්නවා. මම හෙට යනවා, ගෙදර යනවා. මම ගිහිල්ලා මේ විදිහට කරනවා. අතපසු වෙච්ච පත්‍ර ටික බලනවා කියන දේ මම හිතනවා. ඊට පස්සේ ඉතින් මෙහෙම හිතන්න හිතන්න ඔන්න තව පැටලෙනවා. ඔන්න දැනුත් මම ඉන්නවා. දැන් මම බණ අහනවා. මට දැන් හොඳට බණ ඇහෙනවා. හාමුදුරුව බණ කියනවා කියන දේ අපි මේ වෙලාවෙත් මමෙක් ඈඳගෙන ඔන්න හිතනවා. ඒ හිතන්දිත් ඔන්න අපි පැටලෙනවා. ඉතින් බැලුවා මේ හිතලා මේ සංසාරෙන් ගැලවෙන්න බෑ. හැබැයි අපි යෝනිසෝ මනසිකාරයක් පාවිච්චි කරාට වරදක් නැහැ. නමුත් අවසාන වශයෙන් කොයි හරි මට්ටම් වලදී මේ හිතේ යම් පමණක හෝ නිහඬියාවක්, යම් පමණක හෝ නිශ්ශබ්දතාවයක්, යම් පමණක හෝ සංසුන් වීමකට එන්නම වෙනවා. එනිසා ඔය සක්‍රයට එහෙම සක්‍රය ආපු ප්‍රශ්නයකට එහෙම උත්තර දෙන බුදුරජාණන් වහන්සේ ක්‍රමානුකූලව කියනවා මේ ටිකෙන් ටික කොහොමද මේ රළු මට්ටම් වල ඉඳලා සියුම් මට්ටමකට එන්නේ. හරියට නිකන් අපි මොකක් හරි ලීයකට ඇණයක් ගැහුවාම ඒ ඇණේ වැරදිට නම් ගහලා තියෙන්නේ සමහරවිට ඊට වඩා පොඩි ඇණයක්, හීනි ඇණයක් පාවිච්චි කරන්න වේවි අර කලින් ගහපු ඇණේ ගලවලා දාන්න. ඊට පස්සේ හැබැයි දැන් අර අපි අලුතෙන් ගහපු ඇණේ ඔන්න එතන රැඳෙනවා. ඒතර ඒක ගලවන්න තව ඊට වඩා සියුම් ඇණයක් පාවිච්චි කරනවා. ඒතර ඒ සියුම් ඇණේ ගලවන්න ඊටත් වඩා සියුම් ඇණයක් පාවිච්චි කරනවා. මෙහෙම ගිහිල්ලා ඔන්න රළු නැත්තම් ගොරෝසු මට්ටම් ටික අඩු කරගෙන ගිහිල්ලා අන්තිමට කලින් ඇනේ ගහන්න, කලින් ඇනේ අයින් කරන්න පාවිච්චි කරපු ඉතාම සියුම් ඇනේ අතිනුත් ගලව දාන්න පුළුවන්. ඔන්න ඔය වගේ අපේ මේ තියෙන රළු මට්ටම්, විවිධාකාර රළු ගොරෝසු කෙලෙස් ස්වභාවයන් ටික ටික ඔන්න අයින් වෙනවා. ඊට පස්සේ ඊට වඩා අඩු ස්වභාවයකින් ඔන්න කටයුත්ත කරගෙන යනවා. ඒක හොඳට ගැලවිලා යනකොට, ඒ මට්ටම පිරිසුදු වෙලා යනකොට, ඒක අපිට තේරෙනකොට ඊට වඩා සූක්ෂම මට්ටමකට හිත එනවා. ඔන්න ඒ තට්ටුවත් ඔන්න ගැලවිලා යනවා. ඒ තට්ටුව ගැලවිලා යනකොට ඉන්න ඊට වඩා සියුම් මට්ටමක් එනවා. ඒ මට්ටම ඊටත් වඩා සියුම් මට්ටමක් එනවා. ඔන්න ඒ වගේ බුදුහාමුදුරුවෝ කියන්නේ මේ හිතේ තියෙන ඒ රළු කෙලෙස් ඔන්න ගැලවි යනවා. තව තව හිත සියුම් වේගෙන එනවා. සතිය තියුණු වේගෙන වෙනවා. ඉන්ද්‍රිය ධර්මයන් වර්ධනය වේගෙන එනවා. මේ ඉන්ද්‍රිය ධර්මයන් වර්ධනය වීම හරහා ඔන්න ටික අර තිබිච්ච රළු ගොරෝසු මට්ටම්, කෙලෙස් මට්ටම් ටික අඩුවෙවි යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙහෙම කියන අතරේ දැන් මේ මඤ්ඤණාවන් කියන්නේ අර මමෙක් මුල් කරගත්ත හැඟීම් හංගිනවා කියලා කියනවා. දැන් මේ විදිහටම බුදුහාමුදුරුවෝ කියනවා අස්මීති භික්කවේ පපංචිත මේතං. දැන් අපි මම ඉන්නවා කියලා සැලකීම ප්‍රපංචයක් කියලාත් කියනවා. දැන් අපි ඊයේත් පොඩ්ඩක් කතා කළා ප්‍රපංචයක් කියලා කිව්වහම අර අතු ඉති විහිදලා පැතිරලා යනවා වගේ ගහක নানা ප්‍රකාර සියලුම දිශාවන් වලට අතු සම්බන්ධ විවිධ අතු රාශියක් පැතිරලා යනවා. අපිත් හිතන්න ගියාම ඒ පැතිනුත් හිතනවා, මේ පැතිනුත් හිතනවා, අනිත් පැතිනුත් හිතනවා, මේ පැතිනුත් හිතනවා. අන්තිමට පඹ ගාලක් වගේ මුළු ඔළුවම, මුළු හිතම සිතුවිලි වලින්ම පිරලා යනවා. මෙන්න මේ ස්වභාවයට අතු ඉති විහිදලා හිතිලා සිතුවිලි ධාරාවක් පහළ වීමට ප්‍රපංචයක් කියලා කියනවා. අන්තිමට අර හිතන්න පටන් ගත්ත මිනිසයා සම්පූර්ණ මේ සිතුවිලි ධාරාවේ වහලෙබ් බවට පත් වෙනවා. එයාට දැන් පාලනයක් නැහැ. එතකොට බුදුහාමුදුරු කියනවා දැන් මේකේ පටන් ගන්න ඉතාම සූක්ෂම මට්ටම මට්ටමක් වශයෙන් මෙන්න මේ මම ඉන්නවා කියලා හිතීමත් ප්‍රපංචයක් කියලා හිතනවා. දැන් කියන්නේ ප්‍රපංචයේ ඊටාම සියුම් මට්ටමක්. මම ඉන්නවා කියලා පටන් ගත්තොත් ඔන්න ඒ ඔස්සේ ටික 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 ඔන්න ඉන්නවා. ඉතින් මට යම්කිසි මට දරුවෙක් ඕන වෙනවා, මට ස්වාමියෙක් ඕන වෙනවා, මට බිරිඳක් ඕන වෙනවා, මට අධ්‍යාපනයක් ඕන වෙනවා, මට ඊළඟට ආරක්ෂාවක් ඕන වෙනවා. ඉතින් අර පොඩි දෙයින් පටන් ගත්තාම අතු ඉති ලියලා ඔන්න දිගට 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 යනවා. ඒ වගේම මේ මම වෙමි කියලා ඔන්න අපි කෙනෙක්ව අත දක්ව ගත්තාම මගේ කොටසක් කියලා අපි හඳුනා ගත්තාම ඔන්න ඒ ඔස්සේ මේ ප්‍රපංචය ලියලා යනවා. ඒ වගේම මම හෙට ඉන්නවා, අනාගතේදී ඉන්නවා කියලා හිතාගත්තාම ඒ ඔස්සේ ඔන්න තව තව අතු ඉති විහිදලා යනවා. ඔන්න ප්‍රපංචයක් බවට පත් වෙනවා. ඊළඟ මම නැහැ කියලා හිතාගත්තොත් ඔන්න අනිත් පැත්තට හිතන්න ගිහිල්ලා එතනත් පැටලෙනවා. ඒතර මේ ඔක්කොම බුදුහාඳුරගෙන ඔන්න ප්‍රපංච ස්වභාවයන්. මඤ්ඤණා ස්වභාවය නෙමෙයි නැත්තම් ප්‍රපංච ස්වභාවයන්. ඒ වගේම මේ తত্ত্বය පැහැදිලි කරන බුදුහාඳුරුව අන්තිමට කියනවා මඤ්ඤතම් භික්කවේ රෝගෝ මඤ්ඤතම් ගණ්ඩෝ මඤ්ඤතම් සල්ලං. අර වගේ මමෙක් මුල් කරගෙන හංගින එක රෝගයක්. මේක ලෙඩක්. මඤ්ඤතම් ගණ්ඩෝ මේක gaduwak මේක gediyak. මඤ්ඤතම් සල්ලං මේක උලක්. ඒ වගේම ප්‍රපංච සම්බන්ධයෙන්ුත් ඒ විදිහම කියනවා. පපංචිතම් භික්කවේ රෝගෝ මේ විදිහට මේ කෙලවරක් නැති සිතුවිලි වලින් හිත පුරව ගන්න එක. අතීතය අල්ලගෙන දුවගෙන යන එක, අනාගතය අල්ලගෙන දුවගෙන යන එක, වර්තමානයේ තියෙන දේක අල්ලගෙන හිත පුරව ගන්න එක. මේක රෝගයක්. පපංචිතං ගණ්ඩෝ. මෙන්න මේක gediyak. පපංචිතං සල්ලං. මේ ප්‍රපංච ස්වභාවය උලක්. ඔන්න බුදුහාඳුර අවවාද කරනවා තස්මාතිහ භික්කවේ අමඤ්ඤමානින චේතස විහෙරිස්සාමීති. එවං හිවෝ භික්කවේ සික්කිතබ්බං. ඒම් නිසා මහණෙනි අමඤ්ඤමානින චේතස මඤ්ඤනා නොකරන සිතින් මේ මම එක්ව අල්ලන් කතන්දර ගොතන්න යන්නේ නැති ස්වභාවයකින් විහෙරිසාමීති. ඔන්න මම ජීවත් වෙනවා, ඔන්න මම වාසය කරනවා. ඒවං හෝ භික්කවේ සික්කිතබං. මෙන්න මේ විදිහට තමන්ව හික්මවා ගන්න. ඒත් අපි මේ විදිහට මේ අපේ හිත ඉබාගාත යන ගතිය වළක්ව ගත්තේ නැත්නම් එයාට කැමති 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 දේවල් හිත හිතා හිත හිතා ඒවා අභිනන්දනය කරමින් ඒවා සතුට වෙමින් ඒවා ඇලිමින් ඉන්න ඉඩ දුන්නොත් මේ සංසාරෙන් නම් ගැලවෙන්න වෙන්නේ නැහැ. අපිට සෑහෙන්න චිත්ත දමනයක් කරගන්න අත්‍යවශ්‍යයි. අපි කාය අනුපස්සනාව වේදනාව වෙන්න පුළුවන්, වේදනා අනුපස්සනාව වේදනාව වෙන්න පුළුවන්. නමුත් හිත ආරක්ෂා කරගන්නත් සෑහෙන්න සැලකිලිමත් වෙන්න වෙනවා. නිසා අපි අපේ හිත ඇතුළට ගන්නේ මොනවද? එළියෙන් මේක ඇතුළට මොනවද දාගන්නේ? මේ එළියෙන් ඇතුළට ගන්න දේවල් හරහා මේ හිතේ සමනයක් සිද්ධ වෙනවද? මේ හිතට ශාන්තියක් සිද්ධ වෙනවද? නැත්නම් මේ හිතේ තිබුණ කෙලෙස් තව වර්ධනය වෙනවද? එහෙම නැත්නම් තව තව පැටලෙනවද? හිතේ කෙලෙස් වැඩි වෙලා හිත තව දූෂිත වෙනවද? මේව සම්බන්ධයෙන් අපිට හිතන්න වෙනවා. මේව සම්බන්ධයෙන් අපිට සැලකිලිමත් වෙන්නට වෙනවා. එහෙම නැත්නම් වෙන්නේ අපි භවනා කරනවා, ඊට පස්සේ ඔන්න ආයෙත් ගිහිල්ලා කෙලෙස් ගොඩක් ආයෙත් ඔළුවේ දාගන්නවා. ඒක සුද්ධ කරගන්න ආයි තව දාස් ගානක් යනවා. ඔන්න ආයි තව කෙලස් ගොඩක් ඇතුළට දාගන්නවා. ඒක සුද්ධ කරගන්න ආයි සෑහෙන මහන්සි වෙනවා. ඔන්න ඊට පස්සේ ආයි කෙලස් ගොඩක් දාගන්නවා. ඒතර මේ මෙබඳු ක්‍රමයක කවදාවත් කෙලවර වීමක් වෙන්නේ නැහැ. නිසා අපි ටිකක් පරිසම් වෙන්න ඕනේ. කවුද අපි ඇසුරු කරන්නේ? කවුද අපි අපේ නිවන් මාර්ගයට උදව් කරන්නේ? කවුද අපිව ආයිමත් අපායට ඇදගෙන යන්නේ? මොන වගේ ජීවන රටාවක් කරහද මගේ හිතේ කෙලස් අඩු වෙන්නේ? මොන වගේ ජීවන රටාවක් කරහාද මගේ හිතේ කෙලෙස් වැඩි වෙන්නේ? කවුරු ඇසුර කරද්දිද මගේ හිතේ කෙලෙස් වැඩි වෙන්නේ? කවුරු ඇසුර කරද්දිද මගේ කෙලෙස් අඩු වෙන්නේ? මම මොන වැඩ කරද්දිද මේ හිත පැටලෙන්නේ? මොන වැඩ කරද්දිද මට පොඩ්ඩක් හිත බේරගෙන කටයුතු කරන්න පුළුවන්? ඉතින් මේ විදිහට අපි මේ එදිනදා ජීවිතයේදීත් කටයුතු කරද්දී මේ හිතට මොකද වෙන්නේ? හිත කෙලෙසෙනවද? හිත වල්වදිනවද? නැත්නම් පොඩ්ඩක් හරි හිත මේ ආරක්ෂා කරගන්න පුළුවන් ගතියක් තියෙනවද කියලා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න වෙනවා. මේ ස්වභාවය අපි දිගට දිගට වර්ධනය කරනවා නම්, ඒ කියන්නේ හිත ආරක්ෂා කරමින්, හිත පුළුවන් තරම් නිහඬ කරමින්, හිත පුළුවන් තරම් නිශ්ශබ්ද කරමින් මේ වර්තමාන මොහොතේ හිත ගන්න සෑහෙන උත්සාහයක් දරනවා නම් ඒකේ සෑහෙන ප්‍රතිඵල තියෙනවා. මොකද සතර සතිපට්ඨාන ධර්මයන්ම බුදුහාමුදුර කියනවා මේ ගෝචර භූමියයි කියලා. ඒ කියන්නේ අපි සතර සතිපට්ඨාන ධර්මයන් වල නොපිහිටන තාක් මේ හිත ඔය වගේ නාන අප්‍රකාර දේවල් වල දුවනවා. ඉතින් ඒක වළක්වා ගන්න උපක්‍රමයක් වශයෙන් ඔන්න කයට හිත ගන්න පුළුවන්. කයේ තියෙන ධාතු ස්වභාවයට හිත ගන්න පුළුවන්. නැත්තම් කයේ තියෙන වේදනාවකට හිත දාන්න පුළුවන්, සැප වේදනාවක් වෙන්න පුළුවන්, දුක් වේදනාවක් වෙන්න පුළුවන්. නමුත් මේ බඳු දේවල් කිසිසේත්ම අපේ කෙලෙස් බරිත හිත අගය කරන්නේ නැහැ. මොකද මෙතන තියෙන්නේ හරි සරල බවක්. මෙතන තියෙන්නේ නිකලෙස් බවක්. මෙතන අපිට ආස්වාදයක් නැහැ. අපේ හිත දුවන්නේ ආස්වාදයක් හොයාගෙන. අපේ හිත උන රාගෙන් ඉන්නකොට උන ලොකු ආස්වාදයක් තියෙනවා. ද්වේෂයෙන් බරිත වෙලා ඉන්නකොට ඒක පෙළන ඒක තුල තියෙන යම්කිසි ආස්වාදයක්. නමුත් මේ වර්තමාන මොහොතක තියෙන මේ බඳු අරමුණක අර වගේ ස්වභාවයක් නැහැ. එතන තියෙන එක්තරා අන්දමකින් ඒකාකාරීත්වයක්. ඒ නිසායි අපි මේ සංසාරයේ බය සම්බන්ධයෙන් තේරුම් අරගෙන මෙන්න මේ බඳු ස්වභාවයක් අපිට මුහුණ දෙන්න වෙන බව තේරුම් අරගෙන නුවණින් තේරුම් අරගෙන අන නුවණින්ම අපිව තල්ලු කරන්න වෙනවා මේ අමාරුවෙන් හිත රඳවන්න වෙන අරමුණු හරහා. ඒ නිසා හතර සතිපට්ඨානයන් දියුණු කරන්න ගියාම මුලදී හරිම අමාරුයි. මොකද හිත පුරුදු නැහැ. හිත පුරුදුම අර වගේ වල් වැදිලා මොන මොනා හරි හිත හිතා ඉන්න තමයි හිත පුරුදු. ඒ හිතට වල් වැදිලා নানা ප්‍රකාර අරමුණු වල යන්න නොදී මෙන්න මේ වර්තමානයේ ඍජු අත්දැකීමට ගන්නවා කියන එක සෑහෙන වීරයෙන්ම කරන්න වෙනවා මුලදී. ඉතින් මේ කටයුත්ත නැවත නැවත හැබැයි කරන්න අන්න හිත ටික ටික මෙල්ල වෙන්න පටන් ගන්නවා. මේ හිත වෙන කෙනෙක් ඉඳන් මෙහෙවනව නෙමෙයි අපේ මර පරණ පුරුද්දට තමයි ඇදගෙන යන්නේ. හැබැයි අපි මේ පුරුද්දට ඉද නොදී ටික ටික මෙන්න මෙල්ල කරන්න පටන් ගන්නව නම් පොඩ 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 අන්නේ එයාම මේ අරමුණේ ඉන්න ගන්නවා. නිසා අපි නිතර සැලකලිමත් වෙ යුතුයි පුළුවන් නම්. එතකොට මේ හිතට වල් වදින්න නොදී ඉබාගාත යන නොදී ප්‍රපංච කරන්න ඉර නොදී පොඩ්ඩක් ඔන්න වර්තමානට ගන්න. එතකොට බුදුහාඳුර මේ නිසා කියනවා මේ සංසාරෙන් අපිට යම්කිසි ගැලවීමක් වෙන්න වෙනවා නම් අවශ්‍ය නම් මෙන්න මේ විදිහට මේ ප්‍රඥාව අවදි කරගෙන මේ තියෙන தත්ත්වේ තේරුම් අරගෙන ප්‍රඥාව වර්ධනය කරන ස්වභාවයකට අපි යන්න ඕනේ. මේකට අපි නොසලකිල්ලෙන් මේ දේ කරන්න බෑ. මේ தත්ත්වේ නොසලකා හරින්න බෑ. ප්‍රඥාවෙන් මේ ප්‍රඥාව අවදි කරන්න මේ යම් තැනක් දෙන්න වෙනවා. පඤ්ඤං නප්ප මජ්ජෙය්‍ය කියලා එහෙම කියනවා. මේ ප්‍රඥාව දියුණු කරගන්නා මාර්ගය අප්‍රමාදීව කරන්න වෙනවා. ඒතර ප්‍රඥාව දියුණු කරගන්නවා කීමයි අපේ දැනුම පොතේ පතේ දැනුම ලබා ගන්නවා කීම අතර ලොකු වෙනසක් තියෙනවා. අපිට පුළුවන් ඉතින් වර්තමාන කාලේ ඕන තරම් පොත්පත් තියෙනවා, අන්තර්ජාලය තියෙනවා, බණ ඇහෙනවා. ඉතින් අපිට ඕන තරම් දැනුම එකතු කරගන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ කියන මේ ප්‍රඥාව වර්ධනය කිරීමයි මේ දැනුම එකතු කිරීම අතර ලොකු වෙනසක් තියෙනවා. ප්‍රඥාව වර්ධනය කිරීම සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අර බොහොම සංසුම් මනසක් ඇති කරගෙන වර්තමාන වශයෙන් තියෙන අරමුණු, ඇත්ත වශයෙන්ම තියෙන අරමුණු, ඇත්ත වශයෙන්ම පහළ වෙන අරමුණු, ඇත්ත වශයෙන්ම දුර වෙලා යන, ෂේ වෙලා යන, වැය වෙලා යන අරමුණු නිරීක්ෂණය කරහා තමයි ටික ටික නිවැරදි භවනාමය ප්‍රඥාවක් අවදි කරගන්න වෙන්නේ. ඒක අපිට බොහොම සංසුම්ව මුලින් පටන් අරගෙන නැත්තම් නැවුම් හිතකින් ආධුනික මනසකින් කරන්න වෙනවා. ඒක මේ හිතේ নানা ප්‍රකාර දේවල් පුරෝගෙන, සංඥා පුරෝගෙන, රූප පුරෝගෙන, සංස්කාර පුරෝගෙන කරන්න බෑ. මොකද ඒක තමයි අර දැන් මේ මෙතෙක් විස්තර කරපු දේවල් වලින් අපිට තේරෙන මේ නුපුහුණු මනසක් ගත කරන්නේ අන්න අර වගේ පසුබිමක. ඒත් අපි මේ බුදුහාඳුර කියන ප්‍රඥාව දිනු කරන්න නම් අපි වෙනත් මාර්ගයකට අවතීර්ණ වෙන්න වෙනවා. මේක මේ හිතලා චින්තකයෝ වෙලා මේක ගොඩ දාන්න බෑ. දැන් අපේ මේ ලෝකේ විවිධාකාර චින්තකයෝ ඉන්නවා. ඇරිස්ටෝටල්ලා හිටියා. ඉතින් ඔය අදටත් নানা ප්‍රකාර චින්තකයෝ ඉන්නවා. නමුත් මේ චින්තකයෝ නිවන් දැකලා නැහැ. නමුත් බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කරන මාර්ගය මේ හිතලා තර්ක කරලා ලබන මාර්ගයක් නෙමෙයි. ඊට වඩා බොහොම සූක්ෂම ස්වභාවයක් මේ බුදුහාමුදුරුවෝ පෙන්වන ප්‍රඥාව වර්ධනය කරන ක්‍රමවල තියෙනවා. ඒ නිසා අපි ටිකක් පරිස්සම් වෙන්න ඕනේ කොහොමද මේ ඒ වල් වැදිලා තියෙන හිත පොඩ්ඩක් සංසුන් කළා, හිතේ සමාධි ස්වභාවයක් හදාගෙන ඒකාග්‍රතාවයක් හදාගෙන අන්නේ එකඟ වූ මනසේ කොහොමද ප්‍රඥාවක් වර්ධනය කරන්නේ. අන්න ඒකට තමයි විවිධ ක්‍රමෝපායන් පෙන්වන්නේ. මේ ඇත්ත වශයෙන් වර්තමානයේ හටගන්නා ධාතු ස්වභාවයන් බලද්දී ඔන්න ප්‍රඥාවක් දියුණු වෙනවා. ඊළඟට වර්තමාන වශයෙන් හටගන්නා වේදනාවන් දිහා බලද්දී ඔන්න ප්‍රඥාවක් දියුණු වෙනවා. හිතේ හටගන්නා විවිධාකාර චිත්ත ස්වභාවයන් මේ සිතුවිලි ස්වභාවයන් දිහා බලද්දී ඔන්න ප්‍රඥාවක් දියුණු වෙනවා. සමාහිතෝ යථා භූතං පජානාති. හොඳට සමාහිත හිතක්, සමාධිමත් හිතක්, සංසුන් හිතක්, ඒකාග්‍ර වූ හිතක් හොඳට මේ වර්තමාන අරමුණක් කෙරෙහි යොමු කරනවා නම් අනේ එතන ප්‍රඥාවක් දියුණු වෙනවා. එතකොට මෙහෙම ප්‍රඥාවක් දියුණු වෙනවා නම් මේකේ අනිවාර්ය ප්‍රතිඵලයක් වශයෙන් නිබ්බිදාවක් පහළ වෙනවා. යථා භූත ඥාන දසනං නිබ්බිදත්තාය. යම්සි කෙනෙක් හොඳට මේ ඇත්ත ඇතිසැටියෙන් දකිනවා නම් ඒක මේ පොතින් පතින් දැකීමක් නෙමෙයි, එහෙම නැත්නම් අහලා දැනීමක් නෙමෙයි, මේ අස්පනා පිට ප්‍රත්‍යක්ෂයක් වශයෙන් යම්සි කෙනෙක් දකිනවා නම් අන්න එයාගේ හිතේ ඉබේටම ආයිමේ ඒක පහළ වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනාවක්වත් කරන්න ඕනේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒක මේ ධර්මතාවයක් වශයෙන්ම සිද්ධ වෙනවා. මොකද මේ අදාළ හේතු ටික සකස් වෙනකොට ඊළඟ කොටසට යනවා. මොකද හේතු ටික මේ අදාළ ටික දැන් පරිපූර්ණ වෙයකන එනවා. ඔන්න ඒ අනුව ඊළඟ කොටසේ ඉන්නේ ස්වාභාවිකවම. එතකොට මේ නිවැරදි දෙයක් අන්න අර ඇත්ත ඇටසටින් ඔන්න පේන්න මේ තියෙන ස්වභාවය ගැන ප්‍රඥාවෙන් ඇති වෙච්ච කලකිරීමක් පහළ වෙනවා. ඒකට තමයි නිබ්බිදාව කියලා සාමාන්‍යයෙන් ධර්මයේ පෙන්වන්නේ. මේ නිබ්බිදාව පහළ වෙන්න දැන් මේ අද්දකීම් සියල්ල නිකන් බොඳ වෙලා ගිය ස්වභාවයක්, ඈතින් තියෙන වගේ ස්වභාවයක්, මේවා ගැන තිබිච්ච ඇල්ම දුරු වෙච්ච ස්වභාවයක්, විරාගී ස්වභාවයක් ඔන්න හිතේ ඇති වෙනවා. එතකොට ඒකත් ඒ නිබ්බින්දම් විරජ්ජති කියලා අර නිබ්බිදාව හරහා ඔන්න විරංජනේ වුණ ස්වභාවයක්. මේකේ තිබිච්ච පාට මැකිලා ගිය ස්වභාවයක්, ඒකේ තිබිච්ච විචිත්‍රත්වය අඩු වෙලා ගිය ස්වභාවයක් තමයි. එතකොට ඒ මාර්ගයේ යන කෙනෙක් අද්දකින්නේ. තොර මේ මාර්ගයකින් තමයි බුදුහාඳුරෝ අපිව ප්‍රඥාව වර්ධනය කරන්න එක්කගෙන යන්නේ. එතකොට මෙහෙම යන මාර්ගයක ඔන්න නිබ්බිදාවක් පහළ වෙලා, ඔන්න විරාගයක් පහළ වෙලා යම් අවස්ථාවක හොඳට මේ தত্ত্বය තව තව වර්ධනය වුණා නම් අන්න යම්පමණකින් මේ අරමුණු වලින් නිකුත් වීමක්, අරමුණු වලින් අයින් වීමක්, අරමුණු වලින් නිදහස් වීමක්, විමුක්ත වීමක් වෙන්න පුළුවන්. නිබ්බින්දං විරජ්ජති විරාගා විමුච්ඡති. එනොන්න අරමුණු වලින් විමුක්ත වූ ස්වභාවයක්, අනිශ්චිත වූ ස්වභාවයක් ගන්න පුළුවන් කෙනෙකුට. හැබැයි මෙතනත් සියල්ල මේ සියල්ල සම්පූර්ණ වීමක් නෙමෙයි. ඔන්න తాවකාලික වශයෙන් ඔන්න මේ කරගෙන ගිය භාවනාවේ ඔන්න මේ ස්වභාවයක් මතු වුණා. ඊළඟට ඔන්න තව කියනවා දැන් මේ මතු වෙච්ච ස්වභාවය එතන ඉඳලා තව තව වර්ධනය කරන්න වෙනවා. දැන් ඔය බද්දේකරත්ත සූත්‍රයේදී එහෙම බුදුහාඳුරෝ කියනවා අතීතං නාන්වාගමීය නප්පටිකංකේ අනාගතං යදතීතං පහීනන්තං අපත්තංච අනාගතං. අතීතං නාන්වාගමෙය, මේ අතීතේ වෙච්ච දේවල් ඔස්සේ දුවගෙන යන්න එපා. නප්පටිකංකේ අනාගතං, මේ අනාගත විවිධාකාර අපේක්ෂාවන් ඔස්සේ හිත දුවන්න යන්න එපා. යදතීතං පහීනන්තං, මේ අතීතේ යම්කිසි දෙයක් තිබුණා නම් ඒක දැන් අවසానයි, ඉවරයි. අපත්තංච අනාගතං, මේ අනාගතේ තාම ආවේ නැහැ. පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති. ඔන්න බුදුහාඳුරෝ හරියටම තැනට ඇවිල්ලා කියනවා මේ වර්තමාන වශයෙන් පහළ වෙන දේ එතන එතන විපස්සනා කරනවා. අසංහීරං අසංකුප්පං තං හිත්වා මනුබ්‍රෝහේ තං විද්වා මනුබ්‍රෝහේ. කෙලස් ඇති වෙන්න නොදී ඒකට ඒ අරමුණට මේ වර්තමාන අරමුණටත් බැඳෙන්නේ නැතුව, ඒවා මමත්වයෙන් ගන්න නැතුව මේ පදනම මත ඉඳලා අන්න තව තව වර්ධනය කරනවා. මේ දේවල් නිරීක්ෂණය කිරීම හරහා ඇති වෙන ප්‍රඥාව, ඒ ප්‍රඥාවෙන් ගෙනල්ලා දාන අර අනිශ්චිත ස්වභාවය, අන්න ඒ தත්ත්වයේ මත ඉඳලා තව තව විපස්සනා වඩනවා. එතන මේ බඳු ගමනක තමයි එතකොට විපස්සනා යෝගාවචරයක් නියැලෙන්න වෙන්නේ. එතකොට එයා දැන් තේරුම් ගනිමින් යනවා මේ පාරද මේ බඳු ස්වභාවයක් තියෙනවා. මේ යන පාරේ අන්න එයාට දැන් තේරෙනවා අන්න මේ හිත අරමුණු නාන ප්‍රකාර අන්දමින් හසුරු කරන්න පුළුවන්. හැබැයි අසුරු නොකරත් ඉන්න පුළුවන් තත්ත්වයක් ඔන්න මතු වෙනවා. ඒ මතු වුණාම ඔන්න බුදුහාඳුනන්ගේ වචනේ තේරුම් අරගෙන ඔන්න ඒ තත්ත්වය පොඩ්ඩක් පවත් ගන්න පුළුවන්ද කියලා බලනවා. හැබැයි ඊටාම ඒකාකාරී. හරිම කම්මැලි. ඉතින් ඒ තත්ත්වය පොඩ්ඩක් පවත්ලා ඉදියට එනකොට හිතා ගන්න බැරි තරම් ඇඟිල්ලක්වත් හොල්ලන්න හිතෙන්නේ නැති තරමට පුදුමාකාර කම්මැලි ස්වභාවයක් මතු වෙන්න කෙනෙකුට ඉඩ තියෙනවා. හැබැයි ඉතින් අධෛර්ය නොදී නැවත නැවත මේ කරනවා නම් ඔන්න ටික අන්න අර හිත අරමුණු වලින් කෙලෙසෙන්නේ නැති තත්වයක්, අරමුණු වලින් කැළඹෙන්නේ නැති සත්‍යයක්, රාග දේශ මොහයන්ගෙන් තෙත් නොවන තත්වයක් ඔන්න කෙනෙකුට తాවකාලික වශයෙන් අත්දැක ගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ தত্ত্বය අපි නැවත නැවත ඇති කර ගනිමින් තව තව ඉස්සරහට යන්න වෙනවා. දැන් මේ தත්ත්වයේ හිත ටික ටික පවත්වන්න පවත්වන්න හිතට මේ தත්ත්වයක් තියෙනවා කියලා තේරෙන ගන්නවා. මේ தත්ත්වයේ හිත පවත්වන්න පුළුවන් කියලා Tamanට විශ්වාසයක් ඇති වෙන්න පටන් ගන්නවා. මේ தත්ත්වයේ හිත පවත්වද්දී හිත දැවෙන්නේ නැති ගතියක්, හිත තැවෙන්නේ නැති ගතියක්, හිත ආතතිගත වෙන්නේ නැති ගතියක් ඔන්න තේරෙන ගන්නවා. ඒ කියන්නේ අරමුණක් එක්ක ඉඳලා පැටලලා ඉන්නකොට යම්කිසි ආතතියක් ගොඩනගෙනවා. එතන තියෙනවා පැටලිල්ලක්. නැත්තම් අරමුණක් ඇසුරු කරගෙන ඉන්නකොට එතන තියෙනවා පැටලිල්ලක්. ඒ අරමුණෙන් අපේ හිත වර්ණ ගැන්වෙනවා. හැබැයි අපේ හිත මේ අනිශ්චිත ස්වභාවයක පවත්වනවා නම් ඒ බඳු දතියක් නෙමෙයි හිතටම ආවේනික පවිත්‍රත්වයක තමයි තියෙන්නේ. ඒ නිසායි බුදුහාඳුරෝ මේ මතක් කළ දෙන අනිස්සිතෝ අනුපාදානෝ සතෝ භික්ඛු පරිබ්බජි. දැන් මේ සංසාර බය දක්නාවසලෝ පුඤ්ජලයා මේ අනිස්සිත ස්වභාවයක හිත පවත්වනවා මොකක්වත් උපාදාන නොකර සතිමත්ව කිසිවක් උපාදාන නොකර මේ අනිස්සිත ස්වභාවයේ හිත පවත්වීම සඳහා උත්සාහත් වෙනවා. හැබැයි අමාරුයි. මොකද තාම ආශ්‍රව ධර්මයන් අනුසය ධර්මයන් තියෙන නිසා මෙයා පරණ පුරුද්දට ගිහිල්ලා අල්ලනවා. ඇල්ලීම මත තමයි ඔන්න දැන් තීරණය කරන්නේ මොනවාද මේ කැලෙස්, මොනවාද තාමත් මේ මගේ හිතේ තැම්පත් වෙලා තියෙන්නේ, පරණ පුරුදු ටික මොනවාද තාම වැඩ කරන්නේ. එතකොට දැන් අපිට භාවනාව පටන් ගන්න කාලෙදී මේ හිත පිට යනවා කියන එක මහා වදයක්, මහා කරදරයක්. හැබැයි දැන් මේ කතා කරන මට්ටම් වලදී හිත පිට යාමෙන් තමයි අපි ඉන්න මට්ටම තේරුම් ගන්නෙ. නැත්තම් අපි හිත පිට ගියේ නැත්තම් ඔහේ හිත තියෙනවා නම් සම්පූර්ණයෙන්ම හිස් ස්වභාවයක් නම් තියෙන්නේ අපිට හරි අමාරුයි තේරුම් ගන්න මේ ඇත්තටම මේ කෙලෙස් නැති වෙලාද, නැත්තම් මේ වෙන මොකක් හරි ප්‍රශ්නයක් නිසාද, සමාධියක් නිසා හතගත් ස්වභාවයක්ද? ඉතින් අපිම තේරුම් ගන්න වෙනවා. ඒ නිසා මේ සමාධියන් වර්ධනය කරද්දී ඒ වගේමයි මේ කටයුතු කරද්දී යම් පමණක අවබෝධයක් ඇතිව යනවා නම් අපිට පොඩ්ඩක් පරීක්ෂාකාරී වෙන්න වෙනවා, නුවණ පාවිච්චි කරන්න වෙන්න වෙනවා. මේ වර්තමාන දකින අත්දැකීම ඇත්ත වශයෙන්ම මගේ කෙලෙස් අඩුවීමක්ද, එහෙම නැත්නම් මම වැඩියෙන් ගැඹුරු සමාධියක ඉඳීම හරහා ආපු තත්ත්වයක්ද කියලා පොඩ්ඩක් පරීක්ෂාකාරී වෙන්න වෙනවා. එහෙම නැත්නම් අපි සමහර ලාවට අනවශ්‍ය විදිහට අධි තක්සේරු වලට යන්න ඉඩ තියෙනවා. එහෙම යන්නේ නැතුව අපි අපේ මේ ඉන්න තත්ත්වයන් අවතක්සේරු කරන තරමට අපිට ගුණයි. අවතක්සේරු කරන තරමට අපිට තව ඉස්සරහට යන්න පුළුවන්. අපි මේ ලබන පුංචි පුංචි අත්දැකීම් ලොකුවට සලකන්න ගියොත්, ඒවට ලොකු වටිනකමක් දෙන්න ගියොත් අපි නැවතත් අහු වෙන්න ඉඩ තියෙනවා. මොකද මේ ලබන අත්දැකීම් වලින් අපි මමෙක් හදනවා නම්, අපි ප්‍රතිරූපයක් හදනවා නම්, අපි කෙනෙක් වෙන්න හදනවා නම් එතනත් පින්වත්නි අපි අහු වෙලා ඉන්නේ. මොකද මේ බුදුහාඳුරෝ පෙන්වන මාර්ගයේ මමෙක් හදනවා කියන්නේ අන්න ආයිත් මායයට බැඳෙනවා. මමෙක් මුල් කරගෙන මොනවා හරි හිතනවා කියන්නේ ඔන්න ආයි මායයට බැඳිලා, මායයට අහුවෙලා. ඒ නිසා අපි මේ ආධ්‍යාත්මික ගමනේ වුණත් අපිට ලැබෙන අත්දැකීම් සම්බන්ධයෙන් අපි ලොකු පුරාජේරුවක් කතා කරනවා නම්, නැත්නම් අපි අනිත් අයට වඩා ඉහළින් ඉන්නවා කියලා හිතනවා නම්, අනිත් අයට වඩා මම දැන් දියුණුවයි කියලා හිතනවා නම්, ඉතින් මොකක් හරි අපි මේ අපිව අනිත් කෙනෙක් එක්ක සංසන්දනය කරද්දී, මමෙක් වශයෙන් සංසන්දනය කරද්දී අපි මායයට අහුවෙලා ඉන්නේ. ඒ නිසා හරි පරිසං වෙන්න ඕනේ මේ බඳු කටයුතු වලදිත්. විශේෂයෙන්ම සත්පුරුෂයෙක් වෙනකොට සත්පුරුෂයින්ට කෙලස් එන්නේ හොඳ ක්‍රියා හරහාමයි. ඒ කියන්නේ යා කරපු හොඳ ක්‍රියාවක් නැවත නැවත මතක් වෙනකොට එතෙන්ට තමන්ව ආරෝපණය කරනවා නම්, තමන් ප්‍රතිරූපයක් එතන ගොඩනගනවා නම්, එතන නැවත නැවත අපි සතුට වෙනවා නම්, මේ එන සිතුවිලි ඔස්සේ මමෙක් හදනවා නම්, හැබැයි මේ ඔක්කොම කරපු හොඳ වැඩක්. හොඳ වැඩ හරහා ඔන්න අපි නැවතත් අවිද්‍යාව වඩනවා. එනිසා මේ යන විපස්සනා මාර්ගයේ හොඳ සිතුවිලි වුණත් මේ මට්ටම් වලදී, මුල් කාලෙදී නෙමෙයි මම මේ කතා කරන්නේ, අද ටිකක් මේ ගැඹුරක් කතා කරන්නේ. එතකොට මේ බුදුහාඳුර පෙන්නන මේ ටිකක් එහාට ගිය මට්ටමකදී අපි මේ හොඳ දේවල් වුණත් වැඩි අල්ලල් වදා ගන්න යන්නේ නැහැ. වීතරාගං චිත්තංති පජානාති. වීතමෝහං චිත්තං වීතමෝහං චිත්තංති පජානාති. විත දෝසං චිත්තං විත දෝසං චිත්තංති පජානාති. අපිට මේ ද්වේෂයෙන් තොර සිතක් පහළ වුණා, මෛත්‍රී සහගත හිතක් පහළ වුණා කියලා මේ මට්ටමේදී නැවත නැවත හිතේ ඒ බඳු සිතුවිලිම වර්ධනය කරන ගතියකට වඩා හිත අර පුළුවන් තරම් විවේකීව තබන තත්වයකට තමයි යොමු වෙන්න වෙන්නේ. ඒකයි අපි අර කලින් ධර්ම සාකච්ඡාවේදීත් මතක් කරේ මේ බොජ්ජංග ධර්ම වැඩිම සම්බන්ධයෙන් බුදුහාඳුරෝ කියන්නේ විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං ඔස්සග්ග පරිණාමින් සත සම්බොජ්ජංගම් භාවේති. මේ විදිහට බොජ්ජංග හත ගැනම කියනවා. දැන් පුළුවන් තරම් මේ යෝගාවචරයා උත්සාහවත් වෙන්නේ කොහොමද මේ හිත වැඩි කලබල කරගන්න නැතුව මේ හිතට බොහොම විවේකයක් දීලා නිදහසක් දීලා කරදර කරන්නේ නැතුව එයාටම ආවේනික පවිත්‍රත්වයේ හිත පවත්වමින් කොහොමද මේ තවදුරටත් බොජ්ජංග වඩන්නේ? එතකොට මේ බඳු මාර්ගයක තමයි එතකොට අපිට අවතීර්ණ වෙන්න වෙන්නේ. ඒ කියන්නේ මුලදී අපි වීරයෙන්, ධෛර්යයෙන්, ඌමනාවෙන් කරන භාවනාවක් තියෙනවා. අපි කාලසටහනක් හදාගෙන ඔන්න කොහොම හරි මේ වෙලාවට කරනවා කියන භාවනාවක් තියෙනවා. ටික ටික හැබැයි භාවනාව වැඩිලා 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 හොඳට හොඳට පදන් වෙලා එනකොට තමන්ට ක්‍රම ටික අහු වෙනකොට තමන්ටම රටාවක් තේරෙන්න ගන්නවා. කොහොමද මේක වැඩෙන්නේ? කොහොමද මේක අහු වෙන්නේ? කොහොමද මේක ආයි වැටෙන්නේ? කොහොමද මේක හරියන්නේ? ඔන්න ටික ටික තේරෙද්දී ඔන්න මෙතන හේතුඵල ධමයක් තියෙනවා කියලා කෙනෙකුට වැටහෙන්න පුළුවන්. එතකොට අය හේතුඵල සම්බන්ධයෙන් හොඳ වැටහීමක් ඇති වෙනවා නම් ඒක ඇත්තටම මේ ප්‍රඥාව දිනු කර ගැනීම සඳහා හොඳ පදනමක් වෙනවා. මොකද අපි උදාහරණයක් වශයෙන් ඔන්න වේදනානුපස්සනාවක් වගේ දෙයක් කරනවා නම් අපිට හොඳට පුළුවන් නම් මේ වේදනාවක් හටගන්නේ කොහොමද? ඒ ඔහේ නිකන් වේදනාව දිහා බලන් ඉන්නව වෙනුවට කොහොමද මේ වේදනාව හටගන්නේ? මේකේ පටන් ගැනීම කොහොමද? ආරම්භය කොහොමද? ඒකට මුල් වෙන්න හේතුව මොකද්ද කියලා අපිට හොඳට සූක්ෂමව බලාගෙන ඉන්න පුළුවන් නම් ඔන්න හැකියාවක් ලැබෙන්න පුළුවන් අර පස්සපච්චා වේදනා කියලා සාමාන්‍යයෙන් ඒ මෙය ඇති කලෙහි මෙය වෙයි. මෙය ඉපදීමෙන් ඔන්න මෙය ඇති වෙයි. ස්පර්ශය ඇති කලෙහි වේදනාවක් ඇති වෙනවා. ස්පර්ශය පහළ වෙනවත් එක්ක ඔන්න වේදනාවක් පහළ වෙනවා කියලා අන්න ඒ පටිච්චසමුප්පාද න්‍යාය ඒ ධර්මතාවය තේරුම් ගන්න හැකියාවක් අන්න අපිට වේදනානුපස්සනාව හරහා ඉඩ තියෙනවා. ඒ වගේමයි වෙනත් චිත්තානුපස්සනාව වෙන්න පුළුවන්, ධම්මානුපස්සනාව වෙන්න පුළුවන්. මේ ඕනම විපස්සනා භාවනාවක් කරගෙන යනකොට අපි පොඩ්ඩක් මේ හේතුන් ගැන සැලකිලිමත් වෙනවා නම් අපිට මේ පටිච්චසමුප්පාද න්‍යායයන්, පටිච්චසමුප්පාද ධර්මතාවයන් තේරුම් ගන්න මේ භාවනාව හොඳින් යොදා ගන්න පුළුවන්. මේ සඳහා ඉතින් ඇත්තටම අපිට හරි අමාරුයි මේ අපි දන්න අංග 12 හිතට එළියට දාගෙන කරන එකක් නෙමෙයි මේ කතා කරන්නේ. මෙතෙන් තියෙන්නේ ඊටාම පරීක්ෂාකාරීව සියුම් ස්වභාවයකින් ඒකාග්‍රතාවයකින් යුක්තව ඊටාම සංසුම් මනසකින් නිරීක්ෂණය කිරීම හරහා අවබෝධ වෙන අවබෝධීම අවබෝධ වෙන අවබෝධයක්. ඒ කියන්නේ අපි පරිසම්පාදයේ විවිධ අන්දමින් පොතින් පතින් දැකලා තියෙන්න පුළුවන්. මෙතෙන් නමුත් බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ මේ වේදනානුපස්සනාවක නිරත වෙන යෝගාවචරයෙක් එයා දැන් හොඳට වර්තමාන වශයෙන් පහළ වෙන වේදනාවක් නිරීක්ෂණය කරනවා. ඒ වේදනාව ඔන්න ඇති වෙනව නැති වෙනව. එතකොට කොහොමද මේ වේදනාව ඇති වෙන්නේ? අපිටම යාට නිරීක්ෂණය කරද්දී ඔන්න තේරෙනවා මෙන්න මේ ඒ වේදනාවට අනුරූපී ස්පර්ශයක් තියෙනවා. ඒ ස්පර්ශය පහළ වෙනවත් එක්කම ඔන්න මේ වේදනාව පහළ වෙනවා. ඊළඟට මේ ස්පර්ශය පහළ වුණේ මේ ස්පර්ශය දිගට දිගට වෙන්නේ නැත්තම් අර පහළ වෙච්ච වේදනාවත් අහෝසි වෙලා යනවා, ෂය වෙලා යනවා. එතකොට මේ වේදනාව දුරු මේ ස්පර්ශය දුරු වෙනවත් එක්ක ඒක නිසා පහළ වෙච්ච අර වේදනාවත් දුරු වෙලා යනවා. ඔන්න මේ ස්පර්ශයත් වේදනාවත් කියන දෙක අතර තියෙන මේ සම්බන්ධය කෙනෙකුට වැටහෙන්න පුළුවන්. එතකොට මේ වේදනාව කියන එක තමන් වශයෙන් පහළ වෙච්ච දෙයක්, ඉබේ පහළ වෙච්ච දෙයක් නෙමෙයි, ඔන්න ස්පර්ශය නිසා පහළ වුණා කියලා කෙනෙකුට වැටහෙන්න පුළුවන්. එතකොට මේ ලෝකේ අපි අත්දකින සියලුම දේ එතකොට මේ වගේ තවත් දෙයක් නිසා තමයි පහළ වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ අපි භාවනාවෙන් ඊටාම සියුම්ව මේ වගේ දේවල් තේරුම් ගන්න මේ ධර්මතාවයක් වශයෙන්, දර්ශනයක් වශයෙන් මේ ලෝකෙ තියෙන සම්පූර්ණම මේ හේතුඵල ධමයක් කියලා කෙනෙකුට වැටහෙන්න පුළුවන්. ඉතින් මේ බඳු වැටහීමක් අපි ටික ටික මේ භාවනාව හරහා ඇති වෙන විදිහට අපේ විපස්සනාව හසුරවනවා නම් ඔන්න තව තව අපේ ප්‍රඥාව වර්ධනය වෙනවා. අපි උනන්දුයෙන් කරනවා. මොකද මේකෙන් තියෙන යම්කිසි ගවේෂණයක්, පරීක්ෂණයක් තියෙනවා කරන්න. ඔහේ බලන් ඉන්නව වෙනුවට ටික විමසිල්ලෙන් බලන්න වෙනවා, සැලකිල්ලෙන් බලන්න වෙනවා. මොකද්ද වෙන්නේ කියලා පරීක්ෂණයක් කරනවා වගේ බලන්න වෙනවා. ඉතින් මේ විදිහට ටික ටික කරන්න තමන්ගේ හිත තව තව තැම්පත් වෙනවා නම්, හිතේ ප්‍රපංච අඩුවේගෙන යනවා නම්, හොඳට හිත හොඳ කෙලස් එන දේවල් හිතේ ඉන්නේ නැතුව ඉක්මන්ට අයින් වෙනවා නම් අන්න ටික ටික තමන්ට තේරෙනවා මේ කරගෙන යන වැඩේ හරහා තමන්ගේ හිතේ පැහැදිලි බව වර්ධනය වෙනවා, කෙලෙසුන් අඩු වෙනවා, හිත නිවෙනවා, දැවීම අඩු වෙනවා, හොන් තමන්ටම තේරෙනවා මේ ගමනේ යම් ප්‍රගතියක් තියෙනවා කියලා. එතකොට බුදුහාඳුරෝ කියනවා අර නාන ප්‍රකාර ප්‍රපංච හටගන්වන නැත්නම් ප්‍රපංචයට අහු වෙන ගතිය වෙනුවට ඒ ප්‍රපංච වලින් හිත මුදා ගන්නා ස්වභාවයක කටයුතු කරනවා නම් උමනායම් මේ දෙයින් අයින් වෙනවා. එහෙම නැත්නම් මේ විදිහට සතර සතිපට්ඨාන ධර්මයන්හි නියැලෙන්න මේ ප්‍රපංච රාශියෙන් හිත අයින් වෙනවා නම් ඒක හරහාම අපේ තියෙන මේ ආශ්‍රව ධර්මයන් අනුසය ධර්මයන් දුර වෙලා යනවා කියලා කියනවා. මදුපින්ඩික සූත්‍රයේදී බුදුහාඳුරෝ මෙහෙම කියනවා, යතෝ නිදානම් බික්ඛු පුරිසං පපංච සංඥා සංඛා සමුදාචරಂತಿ එත්ත චේනත්ති අබිනන්දි තබ්බං අභිවදි තබ්බං අජ්ජෝසේ තබ්බං. දැන් අර ප්‍රපංචයන්ට තුඩු දෙන දෙයක් හොන්න අපි තුමු අපි ඇහින් දකිනවා. හැබැයි Taman තේරුම් ගන්නවා මේකෙ ඔස්සේ ගියොත් නම් ආයි මම පැටලෙනවා කියලා ඔන්න හිත බේර ගන්නවා. දැක්කා දැක්ක පමණින් එක නතර කර ගන්න උත්සාහවත් වෙනවා. දිත්තේ දිත්ත මත්තම් මට්ටමක් ගන්න ඔන්න උත්සාහත් වෙනවා. ඇහුණා ඒ ඔස්සේ කතාවක් ගොතන්න යන්නේ නැහැ. පුළුවන් තරම් ඔන්න හිත ආරක්ෂා කරගන්න උත්සාහත් වෙනවා. ගඳක් සුවඳක් දැනුණා ඒ ඔස්සේ කතන්දරයක් ගොතන්න යන්නේ නැතුව ඒක එතනින් ඉවර වෙන්න ඉඩ හරිනවා. ඊළඟට දිවෙන් යම් ස්පර්ශයක් ස්පර්ශ වුණා නැත්නම් රසයක් දැනුණා ඒ රස ගැන කතාවක් ගොතන්න යන්නේ නැතුව ඔන්න ඒක එතනින් නතර කරගන්න උත්සාහත් වෙනවා. හිත පුළුවන් තරම් කතන්දර ගොතනකින් වලක්ව හිත පුළුවන් තරම් සමනය කර කර මේ බාහිරින් එන ඉන්ද්‍රයන් ඉන්ද්‍රිය ගෝචර වූ දේවල් වලින් හිත කලඹ ගන්න නැතුව ඉන්න අන්න බුදුහාඳුරු කියනවා, ඒසේවන්තෝ රාගානුසයානං ඒසේවන්තෝ පටිඝානුසයානං ඒසේවන්තෝ දිඨානුසයානං ඒසේවන්තෝ විචිකිච්ඡානුසයානං ඒසේවන්තෝ මානානුසයානං ඒසේවන්තෝ භවරාගානුසයානං ඒසේවන්තෝ අවිජ්ජානුසයානං. ඔන්න අර අන්තිමටම අර මේ සංසාරේම ඇදගෙන යන අවිජ්ජා අනුසය පවා ඔන්න මේ ප්‍රතිපදාව හරහා ටික 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 දුර්වේගන ඡයවේගන යන බව බුදුහාමුදුරු සඳහන් කරනවා. එත්තේ තේ පාපකා අකුසලා ධම්මා අපරිසේසා නිරුජ්ජಂತಿ. මේ নানা ප්‍රකාර වූ පාපක වූ අකුසල ධර්මයන් ඉතුරු නොවීම නිරුද්ධ වෙලා යනවා. ඉතුරු නොවීම දුර වෙලා යනවා. ඔන්න බුදුහාමුදුරුව අපිට අර තරම් ගැඹුරක් මේ සංසාරේ තියෙන ගැඹුර නැත්තම් සංසාරේ තියෙන බිය ගැන নানা ප්‍රකාර අන්දමින් මේ සූත්‍රෙදි දීපත් කරලා තියෙනවා. ඒ වගේම මේ සූත්‍රෙදි විපස්සනාවක් වශයෙන් මේ දේවල් වල මේ වර්තමාන වශයෙන් පහළ වෙන රූප ධර්මයන්, වේදනා ධර්මයන්, සංඥාවන්, සංස්කාරයන්, විඥානයන් මේවා තියෙන මේ ඇතීම් නැතිීම් ස්වභාවය සම්බන්ධයෙන් කරුණු දිරිපත් කරනවා. එතකොට අපි මේ බුදුහාඳුරෝ කියන මේ විපස්සනාවක් කරහා එහෙම නැත්නම් මේ ප්‍රඥාව අවදි කර ගැනීමක් කරහා ප්‍රඥාව තව ඉස්සරහට ගැනීමක් කරහා සතිය දිනු කර ගැනීමක් කරහා හොඳට මේ හිත විසින්ම කරගන්නා පැටලිලි ගතිය හිත විසින්ම කරගන්නා හානිය ටික අඩු කරගෙන යනවා නම් අන්න හිතේම සංසිඳීමක් ඇති කරගන්න උත්සාහත් වෙනවා නම් අන්න බුදුහාඳුරෝ කියනවා ඒ හරහා මේ নানা ප්‍රකාර වූ කෙලෙස් ස්වභාවයන් අඩුවෙවි යනවා. එමනම් පින්වත්නි අපිටත් මෙබඳු මාර්ගයක තමයි යන්න තියෙන්නේ. ඉතින් මෙබඳු මාර්ගයක ගියා නම් අන්න බුදුහාමුදුරුවෝ කියනවා රහතන් වහන්සේලාත් බුදුරජාණන් වහන්සේලාත් ඔන්න රහත් වුණාට පස්සෙත් බුදුනාට පස්සෙත් මේ අනිශ්චිත වූ ස්වභාවයන් තවදුරටත් ඒවැයම හිත පවත්වමින් ඒ වගේම ශුන්‍යත අනිමිත්ත වගේ ස්වභාවයන් වලම හේවැයම හිත පවත්වමින් බොහෝම සුවසේ කාලය ගත කරනවා. ලස්සන ගාතාවක් කියනවා ධම්මපදයේ අරහත්ත වර්ගයේ බුදුහාඳුර කියනවා යස්සාසවා පරික්ඛේනා ආහාරේච අනිස්සිතෝ ශුඤ්ඤතෝ අනිමිත්තෝච විමුක්ඛෝ යස්ස ගෝචරෝ ආකාසේව සකුන්තානං ගතිතේ සං දුරන්නය. ඒ කියන්නේ මේ සියලුම යම් ආශ්‍රව ස්වභාවයන් තිබුණා නම් ඒවා සම්පූර්ණයෙන්ම ෂය වුණා. ආහාරේච අනිස්සිතෝ මේ විවිධ ආහාර තියෙන ආහාර හතරක් ගැන සඳහන් කරනවා. ඉතින් මේ කිසිම ආහාරයක් සම්බන්ධයෙන් ලොල්වීමක් රාගෙන් ගැනීමක් මමත්වෙන් ගැනීමක් නැහැ. මේ සියලුම ආහාර සම්බන්ධයෙන් දැන් තියෙන අනිශ්චිත ස්වභාවයක් ඕමනාවට පාවිච්චි කරනවා. හැබැයි ඇලිලා ගැලිලා මමත්වෙන් සලකලා නෙමෙයි. ශුඤ්ඤතෝ අනිමිත්තෝච විමුක්ඛෝ යස්ස ගෝචරෝ දැන් මේ රහතන් වහන්සේලාගෙත් හිත පවතින්නේ මේ ශුන්‍යත ස්වභාවයන් ඒ උන්වහන්සේලා අසුරු කරනවා. අනිමිත්ත වූ ස්වභාවයන් ඒ උන්වහන්සේලා අසුරු කරනවා. විමුක්ඛෝ යස්ස ගෝචරෝ, ඒක තමයි ඒ අයගේ ගොදුරු බිම, ගෝචර භූමිය. හිතර හිත හිත පවතින ස්වභාවය ඒක තමයි. ආකාසේව සකුන්තානං ගතිතේ සඳුරන්නය. උපමාවක් වශයෙන් කියනවා, දැන් මේ අහසේ කුරුල්ලෝ පියෑඹුවාම ඒ කුරුල්ලෝ ගිය පාරක් හොයන්න බෑ. දැන් අපි පොළවේ එහෙමනම් ඇවිදගෙන ගියාම අඩිසලකුණු හොයාගන්න පුළුවන්. නමුත් කුරුල්ලෙක් අහසේ පියාඹලා ගියාම කිසිම සංඥාවක්, කිසිම පාරක් සෑයාවක් ඉතිරි වෙන්නේ නෑ. අන්න ඒ වගේ මේ රහතන් වහන්සේලාගේ හිත මෙන්න මේ අරමුණු ඇසුරු කරමින් හිටියා කියලා කියන්න බැහැලු. මොකද අර අරමුණු ඇසුරු නොකරන ඒ ශුන්‍යත අනිමිත්ත ආදී වූ විමෝක්ෂ මුඛයන් ඇසුරු කරමින් මේ අනිමිස් මේ ආහාරයන් සම්බන්ධයෙන් අනිසිත ස්වභාවයක් පවත්තුමින් තමයි උන්වහන්සේලාගේ හිත පවතින්නේ. එතකොට මේ විදිහට අපිට බුදුහාමුදුරුව අපිට නිකන් මඟ පෙන්වීමක් කළා තියෙනවා. එතකොට මේ බඳු ගමනක තමයි අපිටත් පොඩ්ඩක් හරි උත්සාහයක් දරන්න වෙන්නේ. ටික ටික අපි විපස්සනාවකින් මේ බඳු තත්ත්ව අත්දකිනවා නම්, පුංචි කාලයකට හරි අත්දකිනවා නම්, ඒවම තව තව වර්ධනය කරමින්, ඒවම පදනම් කරගෙන තව තව කෙලෙස් ස්වභාවයන් වටහා ගනිමින්, ටික 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 කෙලෙස් වලින් හිත ඈත් කර ගනිමින්, නිකෙලෙස්ව හිත පවත්වන්න උත්සාහ වෙන්න වෙනවා. ඒකයි බුදුහාඳුරුව අර මේ සූත්‍රයේදී කියන්නේ, මේ දීර්ඝ කාලයක් තිස්සේ මේ හිත රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කිලිටුණා. එහෙනම් දැන්වත් බුදුහාඳුරුව කියන විදිහට මේ හිත මේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කිලිටු කරගන්න නැතුව පිරිසුදු පවත්වා ගැනීම සඳහා අපි උත්සාහත් වෙමු. ඒ සඳහා අප සියලු දෙනාටම මඟ පෙන්වීමක් අද දින ධර්ම දේශනාවනුත් සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ ဒုတိය ගද්දූල බද්ද සූත්‍රය ආශ්‍රය කරගෙන අපි පවත්වපු ධර්ම දේශනා මාලාවම අද මෙතනින් සමාප්ත කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.